ಪೌರತ್ವ ಇದ್ರ ಬಗ್ಗೆ ಕರಣ ತಂಗ ರವಿ ಮಾತ್ರ ಅವನ ಪ್ರಶ್ನೆ ಇದ್ರ ಬಗ್ಗೆ ಕರಣ
ಔ ಏನ್
ರವಿ ಮಾತ್ರ ತಂಗ ಅಪಿ ಮೇ ಅಪಿ ವ್ಯಾಯಾಮ ಒಬ್ಬತುಮಾಗೆ ಮೇ ಅಪಿ ವೇಲಿಂಗ್ ಕರಣ ಕಪ್ಪೇಮ ಅಪಿ ಬಹುತ್ ಬಹುಮಾಗೇನ ಅಪ ಅಪ್ರಮಾಣ ತಿಂಗ್ ಮೇ ದೆಂಗ ಅಪಿ ಹಮೇ ಕಿನಾಗೆ ಮಹರಿಯರ್ ಎತ್ತ ಮೇ ಅಡುಮಗಾನೆ ಮೂಲಿಕ ಮಾರ್ಗ ಪಾಲೇವನ ಸೋವಾನ್ ನೀಮ ವಿನತೆಂಟ ಲಂಗಾವೆಂಡ ಈ ಪಾಯಿಂಟ್ ಗೆ ತಮ್ಮಿ ಸ್ವಕೀಯ ನತಿ ಕರೆ ಗಣಕ ನೇಮ ಇತನೆ ತೆಂಗಿತ ಕೊಟ್ಟ ಅಪಿ ಮೇ ಒಕ್ಕುಮ ದೇವಲ್ ಕರನ್ನಿ ಅಪಿ ಕಿಮ ಬಣ ಮಮ ಬಣಹಾನವ ಮೇ ಸತ್ಯ ಮಮ ಕಿಯನ ಕೆನ ಸಂಸಾರ ಇತರೆ ವೆಂಡ ಇತ್ತುಕೊಟ ಮೇ ಒಕ್ಕುಮ ಮೇ ದೇವಲ್ ಅಪಿ ಮೇ ಮೇದಕ್ಕ ಎತ್ತುಕೊಟ ವೆನ್ನೆ ಅರ ಮಮ ಕಿಯನ ಕಥಾವತ್ತೆ ಕನೇದ ರವಿ ಮಾತ್ ಬಣಹನವ ನುವನೊಮೆ ನುವನ ವಿಮರ್ಶನವ ಮೇ ದೇವಲ್ ಒಕ್ಕುಮ ಅಪಿ ಕರನ್ನೆ ಮೇ ಇರುವಸೆ ಸೊ ಒನ್ ಉನ್ನಾಟ ಪಸ್ಸೆ ಉನ್ನತ್ ಮಂದನ್ನ ಅನಿತ್ ಮಾರ್ಕ್ ಫಲವಲದಿತ್ತೆ ಹೇಮ ಸಕ್ಕದಟ್ಟೆ ಇನ್ನುದ್ದೇನ ಹಾಗೆ ಮಂಗಿತಾನೆ ನಮ್ಮ ದೀರ್ಘಸ ತೀನೋ ಯಾರ ಮೇ ಮುಖದ್ ಅಸ್ಮಿಮಾನೆ ಕೇಳಗ ಮಮ ಕಿಯನ ಹಂಗೆ ಮ ರಹತ್ತು ನಮ ತಮಾಯ ಸಂಪೂರ್ಣ ಎಂ ಇವರು ವೆನ್ನಿ ಕೇಳ ಹೇಮ ಮಮ ಹಾಲ ತೀನೋ ರವಿ ಮಹತ್ಯ ಪೊಡ್ಡಾಕ್ ಮೀಗೆ ಪ್ಯಾದಲಿ ಕೇಳ
ಹಲವೆನಿ ದೇ ಸಮಯ ಬುದುಕನೆ ಹಲವೆನ್ನೇ ಅನಿತ್ಯಟ ಹೋಗಾಗನ್ನ ಬೆರೆ ಉನ ದೇಯ ಪೆನ್ನಲ್ಲ ದೇನಿ ಏಕೆ ಪರಲೋ ಗತ್ತು ಪಕ್ಕಾಯ ಕಿಯನೇಕ ವೆನ ಕಿಸಿಮ ಕೆನೆಕುಟ ದಕಿನ್ನ ಬೇ ಇವಟ ಬುದ್ಧ ಕೆನೆಕ್ ಪಹಲವೆನ್ನಿ ಸಕ್ಕಾಯಯಿ ಸಕ್ಕಾಯ ನಿರೋಧಯಯಿ ದೇಶನಾ ಕರ ಸ್ವಕೀಯತ್ವಯಯಿ ಸ್ವಕೀಯತ್ವೇ ಇತರ ವೀಮಯಿ ದೇಶನಾ ಕರ ಇವಟ ಅಪಿ ಹೆಮೋಮ ಸಸರೆ ಹೆಮೋಮ ಇನ್ನೇ ಸ್ವಕೀಯತ್ವೇನೆ ಹೆಬೈ ಸ್ವಕೀಯತ್ವೇ ಕೀಲ ದಕಿನ್ನದೆ ಈ ತರ ಅಪಹಸುಯಿ ಕೀಲ ಈ ತಲೆ ಈ ತಲೆ ಇಟ ವಿಧಿನ ಅಸಲೋ ಮೆಂಗ ಅಸಲೋ ವಿಧಿನ ಆನಂದ ಹಂದುರಂಟ ದೇಶನಾ ಕರನ ಏವ ಅಪಹಸುಯಿ ನೀ ಸಕ್ಕಾಯ ಸಕ್ಕಾಯ ವಿಧಿಯಟ ದಕಿನ ಈ ತಡ ಅಪಹಸುಯಿ ಸ್ತಿಯುಂ ದುಷ್ಕರ
ಏಕವೇನ ದ್ರಾವಿ ಮಾತ್ಯಾರ ಮೇ ಮೇ ಸೋವಾನ್ ಉನಾಟ ಪಾಸ್ ಅಪಿ ರಸ್ಕರ ಅಪಿಟ ಗೆವಾನ ತಿಯನ ಕರ್ಮ ಪುಂಚಿ ಗಾಲ್ಕಟ ಹತ್ತಕಟ ಸಮಾನ ಕರ ನೆಚ್ಚಿನ ಅಮಾರು ಹಿಂದ ವೆಂದ ರವಿ ಮಾತ್ಯ
ಏಕಟಿಗ ಬಳನ್ನೋಣ ಗೆವನ್ನ ತಿಯನ ಕರ್ಮ ಕೇಳ ಕಕ್ನ ಸಂದಹಂ ವೆನ್ನೆ ನೆಹೆ
ಅಪಿ ಇವರ ಕರಪು ಇವರ ಕರಪು ಪಾವು ಏಕ ವೇಳಾಗ ಮನ ಸೂತ್ರ ದೇಶನಾವ ಕಾಲತಿನ ಏಕ ಹರಿತ ತ್ರಿಪಿಟಿಗೆ ತಿಯನ ಎಂದೋ ರವಿ ಮಾತ್ಯ ಮುಖದ ಅಪಿ ಇವರ ಇವರ ಕರಪು ಪಾವು ಅರ ಮಹಾಮೇರ ಪರ್ವತ ವಾಗಿಲ ಬುದ್ರಾಸಿ ಅತಟ ಅರ ತವಾರ ಕುಲವಾರ್ಗೆ ಆಕ್ತಾರ ವಣೇ ಮುಖದ ಮಠ ಮತಗನೇ
ಏ ಉಪಮಾತಿ ಏನವ ಒಯ 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 ಅದಹಸ ವೆನ್ನ ಬೆ ಕರಪು ಪೌ ಕಿಯನೇಕ ಏಕ ಎನ್ನೆ ಅರ ಪೌ ತವನ್ನ ಕಟ್ಟಿ ಅರ ಗಂಗಾನಂಗ ನೀ ಬೆಹಲ ಹಿಟಿಯ ರಾಮೇವ ಗಿನಿತ ಎಪ್ಪ ಇವಾಗ ಹೇಗೆನ್ನೆ ಹಣ್ಣಿ ದಂಗ ಕೊಚ್ಚರ ಪೌ ಗೆವಳ ತಿಯನಾದ ಕೇಳ ದನ್ನವದ ಕೊಚ್ಚರ ಇತುರು ವಿಲಾ ಗೇಳ ತಿಯನಾದ ಕೇಳ ದನ್ನವದ
ಏನಿತ್ಯಾದೃಷ್ಟಿಯೊಳಿ
ಓ ಕರ್ಮ ಗೆವೀಮ ಕಥಾವ ಕೆನ್ನೆ ನೈ ದರ್ಶನ ಇಟ ಎನ್ಕೊಟ ಏಕ ಆತ್ಮವಾದಿ ಅತ್ತಕ್ಕನ ಸಂಕಲ್ಪ ಪೀತರ ಕರ್ಮ ಗೆವಲ ಇವರ ಕರಣ ಕಥಾವ ನಿವೇಯಿ ಏಕತಮಾಯ ಮೇ ಮೇ ದರ್ಶನ ಎನ್ನೋಣ ತನ ಕರ್ಮ ಕರ್ಮ ಅದಹಸ ದಿಟ ಚೂಳ ಕಮ್ಮ ವಿಭಂಗ ಸೂತ್ರೆ ಮಹಾಕಮ್ಮ ವಿಭಂಗ ಸೂತ್ರೆ ತಿಯನವ ಈ ಕರ್ಮ ಗನ ಕಥಾ ಕರಪು ಕನ್ ತಿಯನವ ಇಲ್ಲಂಗತ ಅಮತಕ ಕರನ್ನ ಹೊಂದನೆ ಕರ್ಮ ವಿಷಯ ಅತ್ಯಂತಿಯಾಗಿ ಕೀಪು ಅರ ಈ ಮಸಲ ಇವರ ಕರನ್ನ ಬೆರಿ ಕರುಣು ಒಳಗ ಬೇಕ ಎದೆನವ ಇಲ್ಲಂಗತ ಕರ್ಮ ವರ್ಗ ಕರಪು ವಿಧಿ ತಿಯನವ ಅಪೇಕ್ಷೆಯನ್ನು ಇದಿತ್ರ ಧರ್ಮ ವೇದನೀಯ ಕಮ್ಮ ವರ್ಗ ಕಿರೀಂ ತಿಯನವ ವರ್ಗ ಕಿರೀಂ ತಿಬುನಾಟ ಬುದ್ಧ ದಹನ ಕವದಾವತ್ ನೀ අර සම්මතයේ තියෙන කර්මඵල කතාව නෙවෙයි කියන්නේ. අද හැබැයි කර්මඵල ප්‍රතික්ෂේප කරන්නේ සසර යන සත්‍යයට මෙහෙමයි කියන එක. එතකොට ඒක කිව්වයි කියලා සසර යන සත්‍යය කියන එක පිළිගන්න නෙවෙයිනේ කියන්නේ.
ප්‍රයිමත් එකට තව පොඩ්ඩක් ඇඩ් කරන්න මම කැමති. අර කළු කර්ම කියලා තියෙනවා, සුදු කර්ම තියෙනවා, සුදුත් නැති කළුත් නැති කර්ම ෂේර් කරන කර්ම කියලා කියනවා අපි. එතකොට අපි මේ අර ගෙව මේ මේ රහත් වුණාට පස්සෙත් පළ දෙන කර්ම කියලා දැන් මුගලන් රහතන් වහන්සේ රහත් වෙලා වැඩ ගැටෙන්න ගුටි කෑවා. ඒ කියන්නේ ඒ වගේ ඒවා තියෙනවා. නමුත් මුලින් සමහර කර්ම ෂේර් වෙනවා. එහෙම ඒක විසර විසර මේ පරාශයකින්
කතා කරන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ කර්ම වර්ග කිරීම තියෙනවා. හරිද? හැබැයි දැන් කර්මඵල විශ්වාස කළේ නැත්නම් නියතමිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒකම කර්මඵල ගැන කතා කරන්න ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටියකටත් වැටෙනවා. මේ දෙක හරි පරිස්සමින් තොරවීර ගන්න ඕන. හරි. ඉතින් ඔකට හොඳම දේශනාව තමයි කර්මය කියලා මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? චේතනාව නේද? අන්න එකෙන් ඔක්කොම ලියා ගන්න පුළුවන්. අනිත් ප්‍රශ්න සීල චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්තා කම්මං කරෝති, එහෙම තියෙනවනේ නේද? කායන වාචාය මනස.
ඒ රවි මහත්තයේ ප්‍රොසෙස් එක පටන් ගන්න තැන නේ ඇක්ටිවීම කර්ම ඇක්ටිවීමට පටන් ගන්න තැන නේ. චේතනාවෙන් ද ඇති වෙන, නමුත් ඒව අපි
දෙවීමට එක. ඔබතුමා පටන් ගැනීම කියලා අදහස් කරන්නේ කොතනද?
දැන් අපි කියමු අපි බැංකු account එකක් තියෙනවා නම් ඒකට අපි සල්ලි දානවා නම් අපි දැන් සල්ලි අරගෙන එතනදී අර ප්‍රෙසිප් එක පුරවලා බාර
දෙක හරියට
පස්සේ ඒක එකතු වෙනවනේ. අන්න ඒ වගේ චේතනාව වෙති
මං අදහස් කළේ පටන් ගැනීම කියන්නේ සත්වයා සතරට ඇතුල් වුණ තැන.
නෑ රවි මහත්තයා, මේ අපි මේ
තව විදිහට තව විදිහට ඇහුවත් අතීතය ගැන දහන්න.
දැන් මේ මොහොත 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 මේ මොහොතේ
අන්න ඒ අදහසින් බලන්න. චේතනාව කියන්නේ මේ මොහොතේ සිද්ධියක් කියන තැනින් බලන්න. හරි. ඒක දැන් අතීත අනාගත කතාව දෙන්න එන්න බෑ.
එහෙම
නේද?
මේ මොහොතේ චිත්තක්ෂණයක් පරිවර්ත කරේ මේ කියන වෙලාව.
ඔව්. ඒක මේ මොහොතේ කියලා කියන්නේ අර අපේ අනිත්‍යක අයින් කරන්න නැත්තම් මේ මොහොතේ කතාව ගොඩ නැහැ. චේතනාව කියන සිද්ධිය. හරි. ඔය චේතනාව කියන සිද්ධියේ තමයි මුළු ලෝකෙම තියෙන්නේ කිව්වත් පිළිගන්නවා. චේතනාව කියන සිද්ධියේ තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ලෝකේ ඕනම දෙයක් කිව්වොත් තමන් ඇතුළුව සේරම ඉරහඳ තාරකා පව. ඔය සේරම චේතනාව. ඒකට කියන්නේ අභිඥානි චේතයිතං කියලා කියනවා. හරි. අභිඥානි චේතයිතං. චේතනාව කින්න සකස් කිරීම. ඔතන මේ ලෝකය කියලා කිව්වහම සේරම මේ සලායතන කියන එකත් ලෝකේ නේද? අපි දන්න හැම දෙයක්ම මොනවම හරි යමක් වෙනවා නම් ඒක ලෝකේ. ඒක චේතනාවකින්මයි සකස් කරන්නේ. අපි සංචේතයිතං. ඔය සිද්ධිය අමතක කළොත් එහෙම අපි ඒක සංකල්ප වලට යනවා. හරි. එතකොට රහත් වෙන්න එතර වෙන්න තියෙන මාර්ගය තමයි අභිසංකතං අභිසංචේතයිතං කියලා දැකීම. ඔය තියෙන අර්ථකනාගර සූත්‍රේ නිවන් දොරටු 11ක් ගැන සඳහන් වෙනවා. ඒ හැම එකේම ඉන්නේ කොහොමද මේ නිවන් මාර්ගෙට එන්නේ? ඔක්කත් අභිසංකතයි අභිසංචේතයිතයි කියලා අන්න එහෙම දැක්මතු. අර මේ කියන්නේ දැන් ඔයගොල්ලෝ කොහොම ගැඹුරින් කතා කරන හින්දා ඒ පැත්තෙන් දෙන්න. නැත්තම් ඔක එක එක කෑලි අල්ලගෙන එක එක මත හදාගෙන වාද විවාද වලට යනවා. ඔබේ ප්‍රශ්න එන තැන් කියනවා දැන් උදාහරණයක් විදියට ඇස කියන්නේ පුරාණ කර්මයක් කියලා කියනවා නේද? දක්කුම් බික්කවේ පුරාණ කම්ම. ඕක ඇහෙනකොටම මොකද්ද අපිට හිතෙන්නේ? අපි ඉතේ කරපු කර්මයක් හින්දායි ඇහැ කියලා හිතෙනවනේ. ඒක භාෂාර්ථය. අනේ දැන් බලන්න අර මිරිඟු දියේ පීනනවා කිව්වහම
මම අහන්න ඉතිරි රයි මත මේ ඔක්කොම අපි මේ ඔක්කොම මේ කතාව කරන්නේ ඒකේ පීන පීනම එනේ රයි මහත්තයා.
ඔව් ඒක කිව්වට ඒක දක්වන්න තමයි දැන් ඔය දහම් කරුණක් ඇහෙනකොටම අපේ අර දෘෂ්ටි ටික පණිනවා. ඔන්න අතීතේ කරපු කර්මය අතීතේ මම කර්මයක් කරපු හින්දා තමයි දැන් මට හැට ලැබිලා තියෙන්නේ කියලා වගේ හිතනවනේ. ඒක ලෝකයාට එන භාෂාර්ථය නිසා මේ කියන දේ නෙමෙයි කියන අර්ථය නෙමෙයි. ඒකට මේ අර්ථය දකින්න නම් මේ සම්මා දිට්ඨිය නැත්නම් ඊතර වෙන දර්ශනය කියන එකත් එක්කයි මේ කතා කරන්නේ. දක්කුම් සයස කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා අහලා තියෙනවානේ. ඒකනේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකත් එක්ක තමයි මේ මේ චේතයයි සංකේතයයි අභි සංකේතයයි තම් චේතනාවකෙන් හදපු දෙයක්. අපි ඕක අනිත් පැත්තට ගියත් ඇහැ කියලා දෙයක් තියෙනවා. ඒක පරණ කර්මයක් හින්දායි මේක ලැබුණේ කියලා අන්න ලෝකෙ පැත්තට යනවා. ඇයිතර වෙන දහම නෙවෙයි. ඉතින් අපිට එනකොට හිතෙන්නේම
එහෙමනේ.
ඉතින් මේ
සම්පූර්ණ සමාජයෙන් පවතින්නේ එහෙමයි මේ මේ බෞද්ධ කියන අය ඔක්කොම නිකන් මේ කුන්දේ මේ පරකරමේ
කරා. ඒක තමයි. ඒක තමයි මම කිව්වේ දැන් සමාජය ගැන නෙවෙයි අපි කතා කරන්නේ අපි අපි ගැන. ඔබතුමන්ලා ගැඹුරට දහම හොයන අය නම් අන්න මෙතනින් බලන්න. අනිත් අය හිතන ඒවා අපිට වැඩක් නැහැ නේ නේද?
එහෙම
ඔබතුමාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනිත් අය කොහොම හිතුවේ?
දැන් මං කිස් රයි මාතේ මේ පැවිදි සමාජේ පවා දී දැන් අපි දැන් රේඩියෝ එක දැම්මා, ටීවී එක දැම්මා, ස්වාමීන් වහන්සේලා පවා බණ කියන්නේ ඔවා බේස් කරගෙන
නෑ මං අහන්නේ දැන් අනිත් අය කොහොම හිතුවත් මොනවද කිව්වත් අපිට තියෙන
ප්‍රශ්න අපිට වැඩක්. ඔව්. ඒක තමයි අපි මේ පැටලිලා ඉන්නේ රයි මාතේ මේ වහලහලා ඒක තමයි.
ඔව් ඒක ඒවා නෑ නෑ ඒවා හින්දා නෙමෙයි පැටලිලා තියෙන්නේ. අපි ඒගොල්ලෝ ගැන හොයන්න යන හින්දා. අපි හොයන්නේ දහම් නිවි. දැන් ඒකයි මං කියේ ඔයගොල්ලෝ හොයන අය විදිහටයි මම දැන් කතා කරන්නේ. එතකොට අනිත් අය හිතන ඒවා අපිට වඩා නෑ. අපි හිතන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක හොයාගන්න ඕන. එතකොට මෙන්න මේ කියන දේ ගැන Tamanට ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවනම් අන්න ඒක විමසන්න. මේකේ මොකක් හරි තේරුම් ගන්න පහසු පැටලෙන තැනක් තියනවාද මේවා කියනකොට මේ වගේ තැන් වලට අහු වෙනවා. අනන්න ඒකත් එක්ක දැන් මේ තමන්ගේ දර්ශනය පිරිසිදු කරගන්නයි මේ සාකච්ඡා. අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියන එක අපිට වැඩක් නෑ. අපිට මෙතන මේ තේරෙන්නේ නැති දෙයක් තෝරගන්න බැරි දෙයක් තියෙනවා ඒක අරගෙන ඒක සාකච්ඡා කරා. මේ කියපු ඒව ගැන හරි ඒ තමන් ඒ ඒව මොනව හරි දහම දකින්න එක ගැන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන් එරුවන් තරම්.
දැන් අර ධාතු විභංග සූත්‍රය ධාතු විභංග සූත්‍රයේ මේ පුරුෂයා කියන කෙනා ඇති වෙන ආකාර තුනක් පැහැදිලි කරනවා. දැන් එකක් කර පඨවි ආපෝ තේජෝ වා අන්න එහෙම කරන පැහැදිලි කිරීම. එතකොට දැන් මම ඔබතුමාත් එක්ක මෙහෙම මේ ඉන්ටර්නෙට් එකෙන් සාකච්ඡා කරනවා. දැන් මට ඩොක්ටර් රවිව කිව්වහම මතක් වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ වලින් සෑදුණු පුද්ගලයෙක් කියලායි මට මෙයා වෙන්නේ. ඒ වගේම මටත් ඒ වගේ තමයි, මමත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට දැන් අර ධාතු විභංග සූත්‍රය කියනවානේ බාහිර පඨවි අභ්‍යන්තර පඨවි දෙකම එකයි, ඒ වගේ පැහැදිලි කිරීමක් කරනවානේ. එතකොට තව පැහැදිලි කිරීමක් තියෙනවා මේ පඨවි මේ ඔය සතර මහා ධාතු අපේ මඤ්ඤණාවක් කියලා. එතකොට පොඩ්ඩක් අර සතර මහා ධාතු මඤ්ඤණාවක් කියන එක දැන් ඇහැටනම් කනටනම් ඒක හරි, ඇහැටත් ඒක හරි, නාසය දිවටත් ඒක මෙයා ගන්න පුළුවන්. අර ස්පර්ශයට කොහොමද ඒක මෙයා උනේ? දැන් අපි කියමුකෝ තද ගතියක් කියන එක දැන් අතට දැනුන් නැති වුණාට, කකුලට දැනුන් නැති වුණාට ඒක දැනීමක් තියෙනවනේ, අපි මේ අවබෝධයක් වෙනවනේ. ඒක කොහොමද තේරුම් ගත යුත්තේ? මේක මඤ්ඤණාවක් කියන එක මඤ්ඤණාවක් නොවේ කියලා කියන එක ඒ වරද කොහොමද? ඒක පොඩ්ඩක් තේරුම් කළ දෙන්න තෙරුවන් සරණයි.
ඒ කියන්නේ ඔය මොනවා කිව්වත් අපිට තදගතිය දැනෙනවා නේද?
දැනෙනවා එහෙමයි.
අන්න ඒකනේ ප්‍රශ්න. අන්න එහෙම ඒ ප්‍රායෝගිකත්වයට යන්නේ. එහෙම වචනෙන් අපි තර්කයෙන් ඔබ මඤ්ඤණාවක් ඔබ තියෙන්න බෑ කිව්වට මේ අත්දකින්නේ තදගතිය.
එහෙමයි.
ඔව්. අන්න ඒකත් එක්ක සෙවීම කරනවා.
එහෙමයි.
ඒක තමයි මේ වචන වලට ගැලප වීමක් කර කර හිටියට දහම දකින්න බෑ. මොකද අපි මොන විදිහට තර්ක කළා ප්‍රකටත්වය නැති වෙන්නේ නැහැ
නේ.
ගෝචර බව. අන්න ඒක මොකද්ද? ඒක කෙසේද කියන ඒ සෙවීමට එන්නවා. ඒ තමයි ඒ සත්‍ය හොයනවා කියන්නේ. කවුරුත් කිව්ව පළියට පිළි අරගෙන මෙහෙම තිබුණාට මෙහෙම තිබුණා කියලා පිළිගැනීම නෙමෙයි. කොට ඒ ඔබතුමාගේ ප්‍රශ්නේ හොඳයි. දැන් මේ කතා කරනකොට මගේ පැත්ත පට ව්‍යාපෝ තේජෝ ආයෝ කියලා කිව්වා. ඔබතුමාගේ පැත්ත පට ව්‍යාපෝ තේජෝ ආයෝ කියලා කිව්වා නේද? අන්න ඒක තමයි කියන්නේ ච ධාතු කෝ භික්කවේ පුරුෂෝ. ධාතු ගයේ දෙනවා නම් පුරුෂයා සත්‍ය සත්ත්වභාවය. අපි ඒක වෙන වෙනම කතා කරන එකට වඩා දැන් එහෙම දෙයක් ප්‍රකට වෙලා තියෙනවා. අමා කියලා පටවියාපතේ ජෝවායු ප්‍රකට වෙලා නුම් කියලා පටවියාපතේ ජෝවායු ප්‍රකට වීමක් තියෙනවා
නේද?
එහෙනම් බලන්න ඒ ප්‍රකටත්වය දැන් මේ මොහොතේ ලැබුණේ කොහොමද?
එහෙමයි. දැන් මට ඔබතුමා පටවිකා පෝතේජෝ වායෝ කියන එක ඒක නම් මඤ්ඤණාවක් කියලා මට පැහැදිලි.
බාහිර එක නම් දැන් මාව කියන එකක් දැන් මේ මොහොතේ ඇති වුණේ කොහොමද? මේ
ඒක මෝඩකමක් නේද?
නෑ, මෝඩකම මොකද්ද? දැන් සිද්ධිය මොකද්ද?
සංස්කරණයක් වෙලා දැන් ඇසීමක් වුණේ, උනට ඒක සංස්කරණයක් වෙලා පුද්ගලයෙක් ඇති වෙලා මේ යා
පටු මේ මොහොතේ සිද්ධිය මොකද්ද? ඇහෙනවනේ.
එහෙම. ඔව්.
ඒ සිද්ධියත් එක්ක නේද අපිට ඉතුරු දැනුවත් වීම ටික ආවේ.
එහෙමයි.
ඊට බලන්න මේ ඇසීම එක්ක සිද්ධ වෙන දේවල් ටික.
එහෙමයි.
දැන් ඔබතුමාගේ පැත්තෙන් බැලුවොත් ඇසීම විතරනේ වෙලා තියෙන්නේ.
එහෙමයි.
එතකොට ඒකත් එක්ක කොහෙන්ද මේ කතා කරන කෙනාගේ ශරීරය මේ වයින් හැදිලා තියෙනවා කියලා නේද අර පටවිය පුතේජෝ ආයෝ කතාව
කිව්වේ. එහෙමයි.
දැන් ඒක එතකොට අජ්ජත්තද බහිද්ද?
ඒක බහිද්ද.
බහිද්ද. බහිද්ද ශරීරයක් ගැන අදහස් එකනේ ඔයා.
එහෙමයි.
එතකොට බහිද්දයයි සලකන පටවිය ආපෝ තේජෝ වායෝ.
එහෙමයි.
ඒක ඔබතුමා කිව්වා ඔබතුමාගේ ශරීරය ගැන එනවා ඒ ජාති ටික ගැන. එතකොට ඒවට අපි මොනවද කියන්නේ බහිද්දද අජ්ජත්ත?
අජ්ජත්ත.
අජ්ජත්ත. අන්න දැන් බලන්න අජ්ජත්ත පටවියකුත් කතාවක් තියෙනවා බහිද්ද පටවියක කතාවකුත් තියෙනවා නේද?
එහෙමයි.
දැන් අජ්ජත්ත බහිද්ද කතාව දැන් අපිට පැහැදිලි.
එහෙමයි.
ඊළඟට යන්න ඔය පටවිය කිව්වේ මොකටද?
එහෙමයි.
මම අජත්ත බහිද්ද කතාවේ නෙමෙයි දැන් හොයන්නේ. දැන් පටවිය කියන අදහස් මොකක්ද? පටවි කියලා අදහස් කරන්නේ මොකක්ද?
අර කක්කලං කරගතන් පදින්න. ඔව්.
යම් කිසි කද ගතියකට මේ ඇති. කද ස්වභාවයකට මේ කරකස ස්වභාවයකට නේද?
එහෙමයි.
එතකොට ඒකේ අජ්ජත් එක තමයි උතනම විස්තර කරන්නේ. තමන්ගේ කියලා හැඟෙන තමන් අනුවගේ තමන්ගේ ශරීරය කියලා හිතන පටවි කොටසක් තියෙනවනේ.
එහෙමයි.
එතකොට අජ්ජත්තම් පච්චත්තම් අක්කලං කරිගතම් කියන එකටනේ අපි ඔය පටවි කියලා කිව්වේ නะ. පදගතිය කරපස්ස. සමානුව ගිය. හරි. එතකොට ඒකට ඊළඟට උන්වහන්සේ වචනයක් දෙනවා උපාදින්න කියලා.
එහෙමයි.
දැන් ඔන්න ඔය උපාදින්න කියන එක මොකද්ද?
එහෙමයි.
මතකනේ. ඊයන දෙයක් ලැබුණද නැත්නම් උපාදානයෙන් හටගත්තා. උපාදානය නිසයි තද ගතියේ කතාව
යෙදෙන්නේ.
එහෙම අපිට ඇහෙනවා. ඒ වුණාට අර ඔබතුමා කිව්වා වගේ මේ වුණාට මේ පටවිය තියෙනවා. වැදිලා තද ගතියක් දැනෙනවා. එතකොට ඒක කොහොමද? හරි අනිත් එක තියෙනවා. ඒක දැන් අධ්‍යප්ත පච්චත්ත කක්කල හරිගත සේරම තියෙනවා. අපේ අත්දැකින මට්ටම. හැබැයි ඇයි යොතෙන්ට උපාදින්න කිව්වේ? ඔන්න දැන් නොතේරෙන එකක් තියෙනවා.
එහෙමයි.
නේ.
එහෙමයි.
අපි හිතන්නේ තදගතිය තියෙනවා ඕක මං අල්ලගන්නවා කියනවා වගේ එකක්. පටවිය තියෙනවා තියෙන බව මම දැනගත්තා වගේ එන්නේ.
එහෙමයි.
මේක අනිත් පැත්ත තමයි මේ කියන්නේ. දැනගත්තු නිසයි පටවිය එහෙනම් අල්ලගත්තු නිසයි පටවිය. දැන් පටවි කතාවක් එන්නේ නැහැ. දැන් නැතන පරස්පරයක් තියෙනවා නේද? අපේ ජීවත් වීමේ අද්දැකීම තමයි තියෙන පටවිය අපි අත්දකින්නවා කියන්නේ. බෑ මේ දහමෙන් ඇහෙන්නේ ඒක අනිත්. පාදානේනුයි පටවිය. අල්ලා ගැනීමයි නිසයි පටවිය කතාවක් තියෙනවා. අස්මනතර තියෙන පටවිය අල්ලා ගැනීමේ වැරද්ද නෙමෙයි මේ පෙන්නන්නේ. දහම ඇහුන් නැති අය බැලුවේ පටවිය තියෙනවා ඒක අල්ලා ගැනීමෙන් තමයි මේ දුක ඇති වෙන්නේ. තියෙන පැත්ත. දහම ඇහෙනකොට ඊට වඩා වෙනස් පැත්තක් පෙන්නවා. පාදින්න. පාදානේනුයි පට. පටවිය උපාදානය කළා කියන එක නෙවෙයි.
එහෙමයි.
තවද මොකද්ද මේ? මොකද්ද මේ පටවි ස්වභාවය කොහොමද? අල්පකට වීමත් එක්කම මේ විමසන්නේ. මේ දැනෙනවනේ.
එහෙමයි.
දැනෙන්නේ පටවියද කියලා දැන් විකසන්න වෙනවා.
එහෙමයි.
එතකොට මුලින්ම බලන්න දැනීම කියන්නේ පොළවද? දැනීම කියන්නේ කකුලද? නැත්නම් ඒ දෙක අපි කොහෙන්ද එකතු කරපුවද? ගැන මොකද හිතන්නේ?
ඔව් දැනීම කියන්නේ ඇත්ත. ඔව් දැනීම කියන්නේ මං දැනීමට මං මඤ්ඤණා කළා හිතක් තැනක් අදාගෙන මගේ සකස් කිරීමක් ඒක.
ඔව් දැනීමට අපි දාපු
ඒවා නේද? ඒවා මගේ සංකල්පයක් ඒක.
අන්න සංකල්පයක් කියන එක පේනව නේද?
එනවා එහෙමයි සංකල්පය.
ඒක තියාගෙන ඔය දැනීම දිහා හොඳට බලා හිටිය.
ඔව්.
අපේ සංකල්ප ටිකක් නේද කකුල තියෙන රූපේ, පොළොව තියෙන රූපේ අපි හිතන දේවල් නේද?
එහෙමයි එහෙමයි.
දැන් පැත්තට බලන්න පුළුවන් අපේ පරණ අත්දැකීම් තිබුණ නැත්නම් ඔය දැනීම එනකොට අපි කකුලකුයි පොළොවකුයි හදයිද ඔතෙන්ට එකතු කරයිද?
එහෙමයි එහෙමයි.
එහෙමයි
යෝකාර මේ අනුමුදස්සී ස්වාමගරු අනුමුද ස්වාමීන් වහන්සේ පෙන්වනවා රා කකුල් එහෙම කපපු අයට ඇඟිල්ල වේදනාව දැනෙනවා කියලා.
ඔව්
ඔව් උදාහරණයකට පෙන්වනවා. ඔව් එහෙමයි පැහැදිලි එක. ඔව්
මේ වගේ උදාහරණ තියෙනවා. දැන් බලන්න ඔක කකුල හරි පොළව හරි කියන කතාව අපේ සංකල්පයක්
නෑ. එහෙමයි.
ඒව ගැටෙන හින්දා දැනෙනවා කියන තැනට අපිට යන්න බෑ නේද?
බෑ පැහැදිලි බෑ. ඔව් ඔව් ඔව්. ඒක සංකල්පයක් නම් බෑ. ඔව්.
ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි එහෙම ගැටීමක් උන් නැත්නම් මේ දැනීම එන්න පුළුවන්. අගානි පැත්තට හිතන්නේ.
එහෙමයි පැහැදිලිද? ඔව්. ඔව් එහෙම දැනීමක් වුණ නැත්නම් එහෙම මෙයා වෙන්නත් බෑ. දැන් අපි දැන් අපි ඇටකටු කියන එක අස්ති කියන එකත් අපි පටවි කියලා අරගන්න ඕනේ දැනීමක් නැතුවත් අත්දැකීමක් නැතුවත්. ඒකද ඔබතුමා අදහස් කරේ? දැන් දැන් මේ දැන් ගැටීමත් එක්ක පටවි කියලා ගන්න එක ඒකත් දැන් ඔබතුමා පැහැදිලි කරපු විදිහට පැහැදිලි. ඒක මේ දැන් කකුල කියන එක පොළොව කියන එකත් මගේ සංකල්පයක්. එතකොට දැන් මගේ දැන් ඇට සැකිල්ල කියන එකත් මගේ අස්ති කියන එකත් මේ ඒක ඒක එහෙම ගැටීමක් වෙන්නේ නැතුවත් මං තීරණය කළානේ. ඒක මේ ඔක්කොම මේ අර
හිතන්නේ දැන් ඔබ කියන්නේ මේ දැන් අපි ගැටෙනකොට ඔන්න කකුල කියලා හිතෙනවා. කකුලේ තියෙන ඔක්කොම ටික අපි දන්නවනේ. අස්ති තියෙනවා, මස්ති, ආහාරවල තියෙනවා, ආම තියෙනවා, අර හැඩය තියෙනවා. මේ වගේ තේරෙන්නේ
ඒක.
අපිට ඒ චිත්තට පේන එකේ ඔය ඔක්කොම තියෙනවා නේ.
එහෙමයි අර කේසා ලෝමානකා ඒ ඔක්කොම අපි මේ අල්ලන්නේ නැතුවත් අපි ඇක්චුලි අවබෝධය තියෙනවා.
ඔව් දැන් මෙන්න මේ ශරීරයේ තමයි පොළොව ගැටෙන්නේ කියනකොට ඔය ඔක්කොම ඒකේ තියෙනවා නේ.
තියෙනවා.
ඒ ඒව තුල තමයි රජ්ජත්තම් පච්චත්තම් කතාව තියෙන්නේ. තමා කෙරෙහි තමා අනුව යන. ඒකට ඒ එතනින් අර අජ්ජත්ත බහිද්ද පොළොවේ සිද්ධි මතක් කළා නම් ඒව බහිද්ද. ශරීරයේ තියෙන සක්කලයි නම් අජ්ජත්. ඒ විදිහට අපි බෙදනවනේ.
එහෙමයි. පැහැදිලි අර දැන් අර අර මේ කකුලයි පොළොවයි සංකල්ප වුණාම අනිත් ටික ඔක්කොම ලිහිනවා එතකොට.
අන්න ඒ ඒ ඒ පැත්තෙන් දැනීම කියන එකේ ඔය තියනවා.
එහෙමයි. ඒව නෑනේ. ඒව සංකල්පනේ.
හැබැයි දැන් කොහොම පක්ක කරලා අපිට යන්නේ ශරීරයක් නැහැ කියන එක.
එහෙම යන්න එතකොට අපි හිතන ආකාරයට ගලපගත්ත ආකාර පරිවිතක්
එහෙමයි
ඊට පස්සේ මේක දැක්මක් වෙන්න ඕන
එහෙමයි
මෙහෙම ලැබුණේ කොහොමද කෙසේද මේ කෙසේද මේ කියන පැත්ත දකි දැන් ඕකම නිකන් තව ටිකක් එහාට යන්න අපිට ඔය දැනීම දැන් මේ මොහොත නෑ ඇත්තටම දැනෙනවනේ නේද
දැනෙනවා එහෙමයි
අපිට සීනයක් තුලත් ඔය වගේම දැනීමක් එන්න පුළුවන් නේ
එහෙමයි
සීනයක් දකින්න වෙලාව
එහෙමයි
එතකොට සීනෙන් ඔය දැනීම දැනගත්තත් අපිට ඔය සිද්ධි ටික ඔහොමම මැවෙනවා නේද
පැහැදිලියෝ
අන්න දැන් අතනින් ඔය ජත්ත බහිද්ද මැවෙන හැටි එතකොට දැන් අපි එතකොට මේ කකුල මොකද්ද කෙසේද මේ කියලා හොයනකොට අන්න ඒක හැදෙන හැටි පේනවා එතකොට ඒකට ලං වෙන්න බෑ අර මිරිඟු ස්වභාවයන්නේ දැන් තියෙන්නේ
ඇත්ත පැහැදිලි එහෙමයි
ඔව් තියෙනවා වගේ දැනගත්තට ඒකට ලං වෙන්න බෑ අල්ලන්න විදිහක් නැහැ ලැබෙන්නේ නැහැ බෑ උපාදාන කියන මට්ටමට යන්න බෑ මේක
දකින්න
ගැනීම කියන එක යන්න විදිහක් නැති වෙනවා මේ තියෙන වුණ පිහිටියෝ
ඔව් කිට්ට වෙන්න බෑ ඒකට
හැබැයි තාම අපි දැන් ඔය ටික කියන්නේ දැනීමට හිත කියලා. දැනීම කියලා එකක් තියෙනවා. දැනීමට අයිති නැහැ මේ අපි හිතන ටික.
එහෙමයි.
අර පැත්තෙන් නේ හිතන්නේ.
එහෙමයි.
මේ දැනීම කියලා එකක් තියෙනවා. දැනෙනවා නේද?
දැනෙනවා.
දැනෙනවා නම් අපිට ඕවයි නේද නවත්තන්නත් බෑ.
එහෙමයි.
මේ ඉතින් ඔන්න අවපැත්තකින් විමසන්න පුළුවන් මොකද්ද මේ දැනීම කියන්නේ. දැනීම කියන එක අනිත් පැත්තට කියනවා මේ අයයි පහසයි නිසයි දැනීම. ඒක නේද? දැන් දැකීම ගත්තොත් ඇහැයි රූපයි නිසයි දැකි.
එහෙමයි.
නේ හැබැයි අපි දැකීමට හිත තියලා එතන ඇහක් තියෙන්නත් බෑ රූපයක් තියෙන්නත් බෑ කියලා පැත්තකට යනවා. එහෙම නැත්නම් ඇහැයි රූපේ නැත්නම් දැකීම කියලා දෙයක් තියෙන්න පුළුවන්. එහෙම වෙන්නත් බෑ නේ.
ඔව් දැන්
ඇහැයි රූපේ නැත්නම් දැකීම කියලා සිද්ධියක් වෙන්න පුළුවන්.
එක්තරා අර අපි අර සකස් කරපු එකක් නේ දකින්නේ ඇතුලේ ඉන්නේ එතකොට අර
නෑ නෑ ඒ දැන් ආයේ අනිත් පැත්තට හිතන්න අනේ හැයි රූපේ ගැන නෙමෙයි දැන් අහන්නේ දැකීම ගැන හැයි රූපේ සකස් කරපු එකක් කියන එක නෙමෙයි මෙච්චර වෙලා විස්තර කළේ කකුල පොළොවයි සකස් කරපු එක
ඔව්
ඒක එක පැත්තකින් මේ මම සීන
ඔව්
දැන් අනිත් පැත්තෙන් මේ මාසීම තමයි හරි කකුලයි පොළවයි නැහැ කියමුකෝ ඒ උනාට දැනීම තියෙනවනේ ඒක
නේ ප්‍රථම ප්‍රශ්නේ එහෙම
මොකද්ද මේ දැනෙන්නේ එහෙනම්
ඔව්
අපිට ඒකට අදහසක් ගන්න තමයි ඔතේ අනිත් පැත්ත කකුලයි පොළවයි නැතිව දැනීම දැන් ඔය දැන් මෙහෙම හිතන්න ඔය දැනෙන්නේ කොහෙද කියලා දන්නවද නැද්ද මෙන්න මෙතන
දැනෙනවා මගේ සංකල්පයක් තියෙනවා මෙන්න මෙතන තමයි දැනෙන්නේ කියලා
අන්න හරි. දැන් ඒ සංකල්පය තුල තියෙනව නේද ශරීරයේ තැන. කකුල
තියෙනවා. තියෙනවා.
ඔළුව කියලා නෙමෙයි
නෑ. කකුල කියලාම දන්නවනේ. සංකල්පයක් මගේ තියෙනවනේ මෙන්න මෙතනයි කියලා.
ඔව්. ඒක දැන් සංකල්පයක් කියලා කිව්වට අපි දැනීම කියනකොට දැනීම තියෙන තැන දන්නවා.
දන්නවා. එහෙමයි එහෙමයි එහෙමයි. පැහැදිලි.
දැන් පේනවද? ශරීරය නැති වුණා නම් මෙතන දැනෙනවා කියලා කියන්න පුළුවන්.
බෑ
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 එහෙම වුණා නම් ආමේ තර්කෙන් කියන්නේ එහෙම වුණා නම් ශරීරයේ පිහිටියම නැත්නම් දැනීම කියන එක කතා කරන්න පුළුවන්
බෑ කතා කරන්න බෑ
කියන එකට යන්න බෑ
එහෙමයි අර ඒක අර 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 කියන්නේ අර ඇතාන්තේ අර මේ කවුද අර බුදුන් වහන්සේ පෙන්නලා දෙන්නේ අර මේ සමුදේ වෙනකොට නැතාන්තයෙන් යනවා මේ මෙදෙනවා මේ නිරෝධය දකිනකොට ඇතාන්තය දෙනවා කියලා අර ඒ පැහැදිලි කිරීම කරන්නේ මාගේ මංග මාගේ ඒ ඒ අදහසින් විය යුතුයි නේද ડોක්ටර් අලි
ඒ
අන්ත දෙක පෙන්වීමේ අදහසින්
ඒකද මන් දන්නේ ඒකට ගලපන්න කලින් මේ කියන අදහස තේරුම් ගන්න ඕන හොඳට
එහෙම
දැන් ආයෙත් කරලා මේ කියන්නේ ඒකයි කියලා ඒකට ගලපන්න යන්න එපා
හොඳයි
දැන් මෙතන එක පැත්තකින් අයයි පොළොවයි නිසා දැනීම කියන තැනක අපි ඉන්නවා ඊළඟට කියනවා මේ දැන් මේ කයයි පොළොවයි කියන්න බෑ කියලා තැනකට ආවා
එහෙම
හැබැයි කයයි පොළොවයි නැතුව දැනෙනවා කියන තැනක එක පැත්තකින් ඇවිල්ලා තියෙනවා ඒක දැනීම නිසා ආපු සංකල්පය
එහෙම
ඒක දැනීම වෙන්න සංකල්ප තියෙන්න ඕනේ
නෑනේ එහෙම
අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ කියනවා ඇහැයි රූපයි නිසයි පෙනීම කියලා.
එහෙමයි.
චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා නේද? ඒක ආයතන හයටම කියනවානේ.
එහෙමයි.
අනයි සද්දයි නිසයි ඇසෙන බව දැනගන්න.
එහෙමයි.
දැන් කනයි සද්දයි කියන ඒ සංකල්ප ඇත්තෙම නැත්නම්
එහෙම
කියලා ස්වභාවයක් අපි දන්නේ නැහැ. සද්ද කියලා ස්වභාවයක් දන්නේ නැහැ. එහෙම වුණා නම් ඇහෙනවා කියලා කියන්න පුළුවන්ද? ඇහෙනවා කියන එකට අර්ථයක් තියෙනවද?
ඔව් නෑ එහෙමනම් අර්ථයක් නෑ එහෙම.
ඒ වගේම නේද? දකින්නවා කියන එකට අර්ථයක් තියෙනවද? දකින්නවා කියලා වෙන් කරන්න පුළුවන්ද?
එහෙමයි.
ඇයි රූපයි කියන ඒවා පිහිටලම නැත්නම්
රැඳිලාම
නැහැ. දැන් එහෙනවා දකින්නවා කියලා දෙකක් වෙන් කරන්න පුළුවන්ද ඒකවල?
අර එතන අර ප්‍රශ්නේ අපි අර අපි හිතන ඇහැද රූපේද කියන එකයි එතන මට හිතෙන්නේ අර දැන් අපේ අර මස් ඇහැ කියලා ගන්න එක එතන පොඩි එතන ගැටලු යන්නේ එතන
නෑ නෑ ඒ ගැටලුව නෙමෙයි මේ කියන්නේ
එහෙමයි එහෙමයි
මස් ඇහැ හරි හිතේ හදාගන්න ඇහැ හරි මොනව හරි ඇහැක් කියන සංකල්පයක් ේදුනේ නැත්තම්
එහෙමයි
ඇහැ කියන කතාවක් ේදුනේ නැත්තම්
එහෙමයි
දකින්නවා කියන එකට අර්ථයක් තියෙනවා හොඳට බලන්න අපි දකින්නවා කියන්නේ මොකද?
ආ දැන් අර අපි දකින්නවා කියන්නේ අපේ සංකල්පයක්නේ.
ඒ සංකල්පය ඇතුලේ තියෙන්නේ මොනවද?
ඒ සංකල්පය ඇතුලේ ඇහැකුයි රූපකුයි තියෙනවා.
අන්න ඇහැකුයි රූපකුයි හින්දා නේද ඔය සංකල්පයට දකින්නවා කියලා හරි කියන්න පුළුවන්.
එහෙමයි එහෙමයි.
බැරි වෙලාවත් ඔය සංකල්පය ඇතුලේ තිබුණේ කනකුයි සද්දකුයි නම් ඒකට අපි දකින්නවා කියලාද කියලා?
කියන්නේ නැහැ එහෙම කියන්නේ නැහැ එහෙම
එහෙම. ඉතින් දැන් සංකල්පේ අයිති නැත්නම් සිද්ධියට.
එහෙමයි.
දැන් තමයි ඉස්සෙල්ලා කිව්වේ ඒකනේ. අපේයි පොළවයි සංකල්ප නම් ඒක දැනීමට අයිති නැහැ.
එහෙමයි.
දැනීම නිසා හදපු සංකල්ප.
එහෙමයි.
එතකොට ඔය සංකල්ප ටික අයින් කළොත් මම ඊළඟට අහන ප්‍රශ්නේ දැකීම දැනීම කියලා වෙන් කරන්න පුළුවන් වෙයි.
ඔව් බෑ, වෙන් කරන්න බෑ. එතකොට වෙන් කරන්න
අපිට අර සංකල්ප එක්කනේ අපි ඕක වෙන් කරා.
එහෙමයි, ඒ සංකල්පෙන් තමයි වෙන් වෙන් වෙන්නේ. එහෙමයි.
ඔව්. එහෙනම් සංකල්ප ටික යෙදෙන්නේ නැත්නම්
මේ සංකල්ප ටික වෙදෙන්නේ නැත්නම් අර ආයතන ගැන අදහසක් නැහැ, දැනීමක් තියෙනවා හැබැයි.
ආපහු දැනීමක් තියෙනවා. දැන් ගන්න. දැන් මට හිතෙන්නේ ඔබතුමා ඔන්න ඔය දැනීම කියන්නේ මොකක්ද කියලා හොයන්නවා. කෙසේද මේ දැනීම කියන පැත්ත.
ඔව්.
හරි. කෙසේද මේ දැනීම? දැනීම දිහා හොඳට බලලා කෙසේද මේ දැනීම? දැනීමක් තියනනේ නෑ කියන්නත් බැහැ.
බෑ, දැනීම තියෙනවා. සංකල්ප සංකල්ප අයින් කරත් දැනීම තියෙනවා.
ඒක තමයි තව ටිකක් ඔය දැනීම කියලා කියන්නේ මොකකටද කියලා බලන්නවා.
එහෙනම්
දැනෙනවා කියන්නේ. හරි. ඒක එක්ක විසීම යනවා. දැන් එක පැත්තකින් නිකන් ඇහෙනවා මේක වෙන්න බෑ වගේ අදහසක් ඇහෙනවා. හැබැයි අපිට තියෙනවා.
දැනීම දැනීම කියන්නේ සංඥාවක් කියලාත් අදහස තියෙනවා.
ඒ අදහසනේ. ඉතින් සංඥාව කියන්නේ මොකද්ද?
ඔව්, දැන් අර බුදුහාමුදුරුවෝ විස්තර කරනවා සංඥාව මිරිඟුවක් කියලා.
නෑ නෑ, බුදුහාමුදුරන්ගේ ඔව් ඒ විස්තරේ පැත්තකින් කියලා ඔබතුමා සංඥාව කියලා කියන්නේ මොකද්ද කියලා ඒක හොයන්න. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. සංඥාව මිරිඟුව. හැබැයි දැන් අපිට සංඥාවක් තියෙනවා නේ, දැනෙනවා කියලා සංඥාවක් තියෙනවා නේද?
එහෙමයි එහෙමයි. ඔව් ඒ තමයි බුද්ධ භාෂිතේ එහෙම තිබුණාට ඒක මේ මේ ඒක ඒක වටහා ගන්න ටිකක් අපහසුයි. ඒක වටහා ගන්න අපහසු.
නැහැ, දැන් බුද්ධ භාෂිතේ වටහා ගැනීමයි මේ ප්‍රායෝගික වෙදීමයි
දෙකක් එහෙමයි. අර මේ බුද්ධ භාෂිතේ තේරුම් ගන්න තමයි උත්සාහය.
ඒ උත්සාහය කියන්නේ මාර්ග කෘත්‍ය නෙවෙයි. තේරුම් ගන්න මම තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට මේ මාර්ග කෘත්‍යයන් නෙමෙයි ආ, ඊතර වෙන දර්ශනය.
ඊතර
වෙන දර්ශනය කියන්නේ දැන් ඔන්න දැනෙනවනේ.
එහෙමයි.
එතකොට පේනවනේ දැනෙනවා කියලා සංඥාවක් යෙදෙනවනේ.
එහෙමයි.
මේ ප්‍රායෝගිකත්වය එක්ක බලන්න. මොකද්ද ඒ? කොහොමද ඒක වෙන්නේ? දැන් අරවට ගලපනවනේ මේ. ඕක මිගඟුවක් කියලා ගලපනවනේ නේද?
එහෙමයි.
මිරිඟුවක් කියලා අපි වරවට්ටගෙන හරියන්නේ
නැහැ. එහෙමයි.
මේ දැනීමක් කියදෙනවනේ. කොහොමද ඒක වෙන්නේ? කෙසේද? කියලා ඒක එක්ක විමසීම යනවා. හොඳයි. ඒක ඒක තව විමසන්න. එතනින් මම ඒක නවත්වන්නම්. තව කාට හරි තියෙනවද ගැටලු?
එහෙමයි. තිරුවන් සරණයි ප්‍රමාණ පින්. මම ඒක ගැන කවුදරට පිළිතුරු කීපු විදිහට බලලා උත්සාහයක් ගන්න. තේරුම් ගන්න.
ඒ දැන් සර් සාකච්ඡා කරපු තැන මේ දැන් අපි ප්‍රායෝගිකව මේක හිතද්දී මේක සංකල්පයක් නේ කියලා තේරෙනවා වගේ හිතෙනවනේ. එහෙම මේක සංකල්පයක් මේක සංකල්පයක් කියලා අයින් කරා කියන්නේ දහම තේරුණා නෙමේ. එහෙම එහෙම මං කියන්නේ ඊතකොට අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකත්වයේ මේක සංකල්පයක් සංකල්පයක් කියලා අයින් කරලා මෙයා දිගු කාලීනව පුහුණු කරොත් අනිවාර්යයෙන්ම යන තැන තමා නෑ කියන එකට. ඒක මගේ පළවෙනි කාරණේ. සර් මේ සාකච්ඡාවේ සර් පොයින්ට් අවුට් කරපු මට මතුවුණ දෙවෙනි කාරණේ. දැන් අපි කියනවනේ ස්පර්ශයක් දැනෙද්දි තද කියලා පනව ගැනීම තමා තේරුම් ගන්න බැරි මඤ්ඤණාව. හැබැයි අනිත් ආයතන වලින් නම් මේක මඤ්ඤණාවක් කියලා තේරෙනවා කියලා. එතකොට ඒකේ මිස්මැච් එකක් තියෙනවා කියන්නේ එක ආයතනයකින් මේක තේ ඒකෙන් තද බව කියන එක ආය ධාතු පරියායෙන් තේරුම් ගත්තනම් අනිත් ආයතන එක ඒ කියන්නේ ආයතන පරියායට ගැට ගහන්න බැහැ කියන එක. ඒ කියන්නේ පරියා දෙකක් ගැට නොගහ ප්‍රායෝගිකව මේක විමසීමක් කළ යුතුයි කියන එක සමාසයමගේ දෙවනි කාරණේ. ඊතකොටස ඔය 1 2 කියන දෙකටම මම තුන්වෙනියට කියන්නේ දැන ගැනීම වශයෙන්ම දැන. ඒ කියන්නේ සිහි කරන්නේ සිහිකිරීම සිහිකිරීමක් විදිහටම දැක්ක කියලා සමස්ත සිද්ධිය 360 වලින් සර් කරොත් අල්ලා ගැනීම මතයි තද ගතිය සකස් කිරීම මතයි කියන මුදුන් මුලම ගලවන තැනට උඩුගම් බලා එන තැනට ආවනම් මේ සමස්තෙටම සුන්නත් දූලි වෙලා යනවා වගේ එක. ඊතකොට ප්‍රායෝගිකත්වයෙන් මේ විමසීම කළ යුතුමයි වගේ අදහසක් තමයි මංස ප්‍රකාශ කරන්නේ සර් සමාවෙන්න තිරුවන් සරණයි.
මේ වගේ තැනකට ගියා නම් දැන් සිහි කිරීම කියන තැනට ගියා නම් ආය මොන ආයතනෙන්ද කියන කතාව එතෙන්ට අදාළ නැහැ. සිහි කිරීම සිහි කරන්නේ පංච උපාදානස්කන්ධේම සිහි කර. පඤ්චනීය සූත්‍රය. ඒක සිහි කළේ මොකද්ද කියන එක අදාළ නැහැ ඒක. හැබැයි මොකද්ද කියන එකෙන් තමයි අපිට සිහි කිරීම කියන එක ප්‍රකට කරගන්න. එතෙන්ට අපේ ඥානය යොදන්න පුළුවන්. මේ කරන්නේ කියනකොට මේ මුළු ලෝකෙම අහු වෙනවා එතෙන්ට. යල්ල අහු වෙනවා. මේ කරන්නේ අර මං කියන්නේ දැන් කණ්ණාඩි ප්‍රතිබිම්බ වලින් තමයි අපි කණ්ණාඩි ගතියක් ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ කණ්ණාඩි ගතියට එනකොට මොන ප්‍රතිබිම්බෙද කියලා අදාළනේ. ඒක තමයි දැන් අර මේක කියන තැනින් පටන් ගත්තට අර පොදුවේ යනකොට මෙසේ මෙසේ කියන තැනට යනකොට කිසිවක්ම ඉතුරු වෙන්න විදිහක්. මෙසේ ස්වභාවය. ඒක මේ ස්කන්ධ පහටම අයිති. කිව්වත් වේදනා සංඥා සංකාර විඥාන. ඔවා පිට දේවල් පහක් වීම තමයි අර ආශ්‍රව සහිතයි කෙලෙස් ආශ්‍රව උපාදානීය වෙනකොට ඒ ස්වභාවයත් එතර වෙන දර්ශනයක් මෙසේ ඉතිරූපා ඉතිරූපස් සමුදේ ඉතිරූපස් සත්තකම් කියනවා. ඒ දර්ශනයට යන්නේ මේ දහම ඇහිලා දකින ප්‍රඥා පැත්තෙන් කියලා වගේ තමයි හිතෙන්. තෙරුවන් සරණයි. අපි ආයතන පහක් වෙන් කරලා එක ආයතනයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ආයතන කිව්වත් දැන් අර ච ධාතු කියනා වගේ ච පස් ආයතන කියන. පස් ආයතන ආයම කියන එකට මේ ආයතන හයෙම ඉක්මවායන දැක්මකට එන්න ඕන. ධාතු හයෙම ඉක්මවායන දැක්මකට එන්න ඕන. නැත්නම් මේ මනස හැසිරෙන අට්ඨාරස මනෝපවිචාර. ඒ 18ම ඉක්මවායන දැක්ම. අර කොටසක් අයින් කරලා කොටසක් කියන එක නෙමෙයි. හැබැයි අපේ ප්‍රකටත්වය අනුව අපිට ඔය එකක් වෙන්න පුළුවන් වැඩිපුර අපිට ප්‍රකට වෙන්නේ. ඒකෙන් හරිය දහම දැක්කොත් සියල්ලම සියල්ලටම පොදු සියල්ලෙම ඉතර වෙන දර්ශනයකට එනවා. හරියට දහම ඇහුණා නම් දකි. තෙරුවන් සරණයි.
දාඛලාවට අවිද්‍යාව මෝඩකම හිඳ මේක හට ගන්නවා කියලා ඒ පැත්තනේ අපි ගොඩක් කතා කරේ. ඊතකොට නමුත් දැන් ප්‍රායෝගිකව විමසීමක් කරන කෙනෙකුට අර දෙපැත්තම පේනව නේද සර්? අල්ලා ගැනීම මතයි හට ගැනීම කියන එක, අල්ලා ගැනීම මතයි කියන එක දැක්කහම සකස් කිරීම කියන එකේ ශුන්්‍යතාවය. ඇති දෙයක් පනවල එහි ශුන්්‍යතාවයට යන පැත්ත නෙමෙයි මම කියන්නේ. සකස් කිරීම කියන එකේම ශුන්්‍යතාවය කියන එක පේනා වගේම අනිත් පැත්තේ අනිත් ඇංගල් එකෙන් සකස් කිරීම මත අල්ලා ගැනීම මතයි කියන පැත්තයි ඒ දෙපැත්තම පේන්න ගද්දි සර්, එතකොට අල්ලා ගැනීම මත කියන එක ඒ ඇංගල් එක පේද්දි සමස්තෙම අත්හැරෙනවානේ අර හිස් බව තුළම. එතකොට සර් දැන් ඔය කියපු කරුණු ටික සමානේද තණ්හාජාලිනී සූත්‍රය අසස්මීති සසස්මීති අස්මීති හෝති කියලා අර මේ බාහිරව පෙන්නලා දෙනවා, පෙන්නලා දෙන්නේ මේ වචන ටිකකින්. නමුත් ඒ සූත්‍රේ තේරුම් ගන්න යන තාක්කල් ඒ සූත්‍රේ වචන ටිකම අල්ල ගන්නවා මිසක් බාහිරින් මේක කියන්න තියෙන්නේ ඒ වචන ටිකෙන් තමයි. හැබැයි සමස්ත තේරුම් ගත්තොත් තේරුම් ගන්න තියෙන තැන මේ දෙපැත්තම එකම තැනකින් පේනවා කියලා කියන්නත් බෑ. නමුත් ඒක කියන්න වෙන්නේ එහෙම තමාස. ඊතකොට අත්හැරීම කියන එක ඉබේ වේ. ඒ කියන්නේ ඒක ඔටෝමැටික් ප්‍රායෝගිකත්වයේදී ඊතකොට කවදාවත් නෑ. දෙයක් නෑ කියන තැනට යන්නෙම නැහැ. අපි දැන් අල්ලගෙන විමසීම තුල නෑ කියන හිස් බවට යන්නෙම නැහැ. උනා නම් උනේ මෙහෙමයි. කියන එකේදී 100%ක් මේක ප්‍රායෝගිකත්වය එතනදි තමයි අභය වෙන්නේ කියලා. දැන් හැමදාම අර බයක් එනවනේ. නමුත් වුණා නම් උනේ මෙහෙමයි කියන එක දැක්කනම් 100%ක් ප්‍රායෝගිකයි. හැබැයි සිහිය නැති හින්දා මේක යෙදෙන්නේ නැහැ, අහුවෙලා ඉන්නේ කියලා දන්නවා. හැබැයි එතනදි බය නැති වෙනවා. ඒ කියන්නේ දැන් අපි බයක් එක්ක මම මෙතෙක් කල් ආවනේ සර්ට කිව්වනේ මෙහෙම එහෙම. ඒතකොට අන්න එහෙම එහෙකුත් මට හිතෙනවා සර්. දෙපැත්තක් පේනවා ඉස්සරලා සකස් කිරීම විදිහටම දැක, සිහි කිරීමක් විදිහටම දැක කියන තැනට නැතිව ඊට මෙහායින් අපි විමසීමක් කරද්දී අල්ලා ගැනීම මතයි කියන පැත්ත පෙවුන්නේ නෑ වගේ. අන්න එහෙම එකක් තමයි සර් මං අදහස් කරේ ප්‍රායෝගිකත්වයෙන් සර්.
ප්‍රකාශ කිරීම හොඳයි. ඒ කියන්නේ වුණා නම් උනේ මෙහෙම. එතකොට අපි ඒකට අර ස්ථිර බවක් දීලා නැහැ නේ, පැවැත්මක් දීලා නැහැ. ඒක හරියට දැන් සිද්ධිය කියන්නේ වුණා නම්, ඒක හරියට දැන් සිද්ධිය කියන එක අර බටමිටි දෙක හේතු කරලා තියෙනවා. අපිට ඒ සිද්ධිය වුණා නම් මෙන්න මෙහෙමයි කියලා ඒකේ තියෙන ඒවා කතා කරන්න පුළුවන්. ඒ කතා කරන ටික තමයි ඇත්තටම අවිද්‍යා, අලංකාර, නාප, විඥාන, සලායතන, තණ්හාව, උපාදාන, විහෙරම ටික ඔය වුණා නම් මෙහෙම. හැබැයි ඒක එක්කම දැක්මක් තියෙනවා. ඒක අනික් මනෝ උනනන් ඔය එක කතාවක්වත් නෑ. පේනාදර ඉනස්මින් සති ඉඳන් හොති, ඉනස්මින් අසති ඉඳන් නොහොති. කිසිම කතාවක් දැන් යෙදෙන්න විදිහක් නෑ. මොකද ඒ කතා කළේ උනා නම් ඒ වගේ තමයි. අර චක්කු ඉඤ්ඤය ඇසෙන් දත යුතු කියන එක ගැන කතා කරන්න පුළුවන්. දත යුතු එක කතා කරන්නේ දැකීම තියනවා කියන තැනට නෙමෙයි. දැක්කනම් මෙහෙම, ඇහුවනම් මෙහෙම, හිතුවනම් මෙහෙම. අනේ ඒ අදහස ටිකක් වටිනවා කියලා හිතනවා. හැබැයි දැන් මේවා ඉදී පරිස්සම් වෙන්න තව කන්සෙප්ට් හදාගන්න නැතුව يعني ඉතර වෙන දර්ශන. එතකොට අපි ඒක නෑ කියන්නේත් නෑ තියනවා කියන්නේ. ඒ දෙකටම නොයෙදෙන මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් වෙන්න බෑ කියන දර්ශනය නේද? ඒ එතන වුණා නම් මෙහෙමයි කියනවා වගේ. අර පිහිනය තුල මෙහෙම. නෑ කියන්න බෑ. රැවටීම තුල මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නැයි ඒ දර්ශනයේදී අපි අර ස්ථිරයි කියලා ලංවීමක් නැහැ කියලා අර ලං වෙන්න අල්ල ගන්න උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද ඒ කතාවට යෙදෙන්නේ නැති දර්ශනය. එහිඳ තමයි අර මොනවා හරි ප්‍රකටත්වයක් එනවනම් හොඳට තව අපේ විමසීම ප්‍රඥාව යෙදිලා මදි. අපි හොයන්න ඕන කොහොමද මේක වෙන්නේ, කෙසේද මේ කියන ප්‍රශ්නෙත් එක්ක. දැන් අපි උත්තරේ දන්නේ නැහැ. ඕක බොරුවක් කියලා දාගන්න එපා.
ඕක බොරුවක් කියලා දකින්න මොනව හරි කරන්න යන්න එපා. ඒක අපි දන්නේ නැහැ. උත්තරේ දන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා නේද විමසන්න ඕනේ. එසේද මේ කියන්නේ? අන්නේ ඒ විමසීම එක තමයි මෙන්න මේ දහම ඇහෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ. පෙරවන් සරණයි. ආකාර තුනක් නෙමෙයි හතරක්ම එතන පෙන්නනවා. ඒකත් සමතක කරන්න එපා. ච ධාතු ච පස්සායතන දනිත්තක අටාර සමානව පවිචාර. ඊළඟට සතර අදිෂ්ඨාන කියන්නේ පුරුෂයාම තමයි. ඒ සතර අදිෂ්ඨාන එක තමයි ඊතර වෙන දර්ශනය දෙන්න පුළුවන්. එහෙනම් සතර අදිෂ්ඨාන කියන්නේ පුරුෂයාම. ඒ ඔය හතරෙන් මොනවා යෙදුණත් පුරුෂයා සත්වයා. ඒවා සීරගෙන්ම ඊතර වෙන දර්ශනයක් දහමක් මේ බුදු කෙනෙක් මෙන්නලා දෙ. ඒකයි ඒවා ආයේ ආයේ අහන්න කියන්නේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා මේ සූත්‍රවල. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. දැන් අර අමිතා මහත්මිය ඉදිරිපත් කළ කරුණු අනුව දැන් අර දැනීම මේ දැනීමයි අපිට ප්‍රකට වෙන්නේ මේ අර මේ එතකොට මේ අර චක්කු විඤ්ඤාණයේත රූපේ වගේ ඒ ස්පර්ශ විඤ්ඤාණයට අනෙහිම ඇවිල්ලා මේ අපිට කයක් කයයි පහසයි අපිට දැන් අර දැනීම වෙනකොට ඒක අවසන් හන්ද අපිට ඒක තේරුම් ගන්න අපිට ඒක දකින්න බෑ. හැබැයි එහෙම වෙන්නේ ඇති කියලා අපිට එහෙම හිතන එක හරිද? එහෙම තීරණය එහෙම සකස් වීම දකින්න එක පෙරවන් සරණයි.
ඒක දකින්න බෑ කියලා ඒක පරින්න නෙවෙයි.
එහෙමයි.
ගෝචරත්වය එක විමසීම තමයි උදව් වෙන්නේ ප්‍රඥාව අවදි වෙන්න. ප්‍රඥාවේ ගෝචරත්වය කියන්නේ ඒක අරගෙන මේකට යන එක නෙමෙයි. කොහොම කතා කළේ මෙහෙමයි කියලා අර දැන් කිව්වි. මෙහෙම වුණා නම් මෙහෙමයි කියලා විස්තරයක්. නැත්නම් ඒක තියෙනවම කියන තැනට යන්නේ. දැන් ඔබතුමාට ওই දැනීම ප්‍රකට වුණාට ඒ දැනීමම වෙන්න ඕන නැහැ. ඒක ආගිනේ ඇයි තමන්ව තමන්ට ගෝචර මේ අනිත් ඒවා ඔක්කොම නැති වුණත් මේ දැනීම තියෙනවනේ කියන තැනට එන්න පුළුවන්. ඒකට ඒකම කියේ දැනීම තව විමසන්න. තව කෙනෙකුට වෙන තැනක් ප්‍රකට වෙන්න පුළුවන්.
එහෙම.
දැනීම නෙමෙයි මේ රිදීම කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දැන ගැනීම තමයි ඔක්කොටම මේ අනිත් ඔක්කොට වඩා බලවත්. දැන ගැනීම හින්දානේ ඔය ටික දැනගන්න. ඔගේ එක එක වෙලාවට එක එක තැන් තමන්ට ප්‍රකට වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ දැන් මෙයා ඉන්නේ මෙතන කියලා. ඒ මොකක් වුණත් ඒ ප්‍රකටත්වය එක්ක හරියට විමසීම යොමු වුණොත් කෙසේද මේ කියන පැත්තට යොමු වුණොත් අර දර්ශනයට එනවා. දර්ශනය කියන්නේ එක පැත්තකින් පටිච්ච සමුප්පන්න බව දකින්න. අර ඕන වචනයකින් අංකත බව දකින්න. අනිත්‍ය බව දකින්න. ඒ දකින්නවා කියන්නේ ආයේ කතාවක් ඉතුරු
වෙන්නේ. එහෙම එහෙම.
ඉතරවීම තමයි ඉතරවීමට තමයි යොමු වෙන්නේ.
අර ડોક્ટર ආදි දැන් අර කය පහස නිසා දැනීම. අර කය පහස ඇති විට දැනීම ඇත.
කය පහස නිසා නම් දැනීම කයක් තියෙන්නම ඕන නේ දැනෙන්න.
කය එහෙමයි
එහෙම ඕන නේ දැනෙන්න. දැන් ඔය කය කියන අර ඔබතුමා අජ්ජත් කය හරි තමන්ගේ කය හරි දැන් මගේ ශරීරේ බයිත් කය හරි කියලා කිව්වනේ.
ඔය ශරීරය කියන එක අපිට එකපාරට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ මේක සංකල්පයක් කියලා ඔය හිතාගෙන යනකොට ආවට හිතාගෙන යෑමයි දැකීමයි කියන්නේ දෙකක්.
එහෙනම්
අර හිතාගෙන යෑමේදී හොයලා හොයලා ඒක සංකල්පනේ දැනීමට ඕකයි තියෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක දැක්ම නෙවෙයි. දැක්ම කියන්නේ දැන් හරියට මොකක් හරි උදාහරණයක් අර අර ඔබතුමාට මතක ඇති නේද අර පොත්තේ කොළ හරවනකොට ශරීරයක් ඇවිදිනවා පේනවා.
එහෙමයි.
එතන බලන්න දැන් එතන අපිට කෙලින්ම දැක්මක් තියනා නේද ඔතන ශරීරයක් එන්නම බෑ කියලා. එහෙම පෙනුනට කෙනෙක් ඉන්නවා කියලා කවුරු හරි ඇවිදිනවා කියලා නිකන්වත් හිතෙන්නේ
නෑ නේද? නෑ එහෙම ඒ කොළ පෙරලෙනවා දැක්කාම තේරෙනවා මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා.
කොළ පෙරලනකොට ශරීරයක් ඇවිදිනවාම පේනවා.
පේනවා
නේද? එහෙමයි. ඇවිදිනවා වගේමයි පේන්නේ. ඒනට නිකමටවත් දැන් එතන ශරීරයක් තියනවා කියන තැනට යන්නේ නෑ
නේද? යන්නේ නෑ එහෙමයි.
යන්නේ අන්නේ ඒක දැන් අපිට හිත හිතා බලන්න ඕනේ නේ ඔතන ශරීරයක් තියනවද නැද්ද කියලා.
එහෙමයි.
එනවා නම් හැංගීම බලන්න. දැන් අපිට නිකමටවත් හිතනවාද ඒ ශරීරේ මෙතෙන්ටයි දැනෙන්නේ කියලා. හිතන්නවත් බෑනේ.
බෑ හිතන්නත් බෑ ඒක.
ඒ ශරීරේ කකුලට මෙහෙම දැනෙනවා කියලා එහෙම නිකන් හිතන්නවත් පුළුවන්.
ඔව් හිතන්නත් බෑ ඒක.
අන්නකත් එක්ක බලන්න දැන් අර තමන්ගේ ශරීරේ හරි අනුන්ගේ ශරීරේ හරි කියපු එක ඔන්න ඔය වගේ සංකල්පයක් සංකල්පේ කියනකොට තේරුම් ගන්න පොතේ පිටු හරවනකොට ශරීරය විදිනවා කියන එක සංකල්පයක්.
එහෙමයි.
එත්ම ඒක වෙන්න බෑනේ නේද?
එහෙමයි වෙන්න බෑ.
අන්න ඒක ආවොත් දැන් ඒ ශරීරේ මෙතෙන්ට දැනෙනවා කියලා නිකන් හිතන්නවත් පුළුවන්.
ඔව්
ඒ ශරීරේ කියන හිතන්නවත් පුළුවන්.
ඔව් බෑ.
අන්න දැන් තේරුම් ගන්න අපේ ශරීරය අපි ඔය මට්ටමට දැකලා.
ඔව්.
දැක්කනම් මගේ ශරීරේ මෙතන දැනෙනවා කියන අදහසට යන්න පුළුවන්.
යන්න බෑ එහෙමයි.
අන්න ඔය වගේ එකක් මේ ඥානය කියන එක. දැන් අපි පොඩ්ඩක් ඊට වඩා මේ සිද්ධිය අරගෙන හිතලා බලලයි යතෙන්නේ.
එහෙම.
ඥාන දර්ශනයේට අර ශරීරය කියන සංකල්පේ පිහිටන්නම බැරි වෙනවා. පිහිටනකොටම ඒක අනිත් පැත්තට පෙනිලා.
ඔව්.
ඒකයි මං කියවේ අර සංඥාව මිරිඟුවට සමාන කරනවා නෙවෙයි මිරිඟු ස්වභාවයෙන්ම සංඥාවද.
එහෙමයි.
අම්ම බලන්න ඒ ඔක කියනකොට තේරෙනවා ඇති අපි ඒ දැක්මේ තාම නැහැ. මේ ශරීරෙට දැනෙනවා කියන එක අපි බාර
ගන්නවානේ.
එහෙම. අපිට එහෙම වෙන්නේ අපි මේකේ ඇත්ත දැකලා නැති හින්දා ප්‍රඥාවට අහු වෙලා නැති හින්දා. අජානාති මට්ටමේ නෑ තාම.
එහෙම.
විඥානාති සංඥානාති කියන්නේ අපි මේක හිතලා දැනගන්න මට්ටමක ඉන්නා නිසා
එහෙමයි.
එතන ජීවත් වෙනවා, එතන අර අප්‍රමාදී වෙනවා. සීයේ ඉබලා ඉන්නවා. ඒ එතන නෑ අර සතර අදිස්ථානේ නෑ.
ඔව්. අර සුතය දිනු වල යම් තත්වයකට තියෙනවා. අර ප්‍රායෝගික තත්ත්වයේ මදි එහෙමයි.
ඔව්. ඔව්. ඒකට අර සතර අදිස්ථානේ දැන් ඡාග කියනකොට ශරීරේ දන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ශරීරයක් පිටින් නෑ. ඒක උදානම් අර රූප සමය නේද? සම්ඳීමේ හික්කීම. කියලක නිකන් අදහසක් ගන්න පුළුවන් නේද අර අරකත් එක්ක ඊපමාවත් එක්ක ගන්නකොට.
එහෙමයි පැහැදිලි.
මේ ශරීරය කියන එක සංකල්පයක් කිව්වට අපිට ඔක වචන මාත්‍රයක් විතරයි. ඒ අදහසට අපි තාම ඇවිල්ලා නැහැ. ඒකට දීපු වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව වඩන්. කායනුපස්සනා සතිපට්ඨානේ අපි කිව්වට අපි ඒක වඩලා නැහැ.
වඩලා නැහැ.
ඔව්. වැඩුණා නම් ඇසුරු වෙන්න කයක් ඉතුරු වෙන්න බෑ. අනිශ්චිතෝ චිර තියෙනවා නේද?
ඒක නැති බව තේරෙන්නේ අර ඔබතුමා කිව්වා වගේ කය දන් දෙන්න කිව්වොත්
එතකොට බොහොම අමාරුයි නේද?
ඒක වෙන්නේම නැති
එක. වෙන්නේම නැති එක ගන්න. ඒ කියන්නේ අපි අත අල්ලගෙන ඉවරයි ඒක. දැන් ඒක අන්න ඒක තමයි ඡාග අදිෂ්ඨානය කියන එක. ඡාග මනුබ්‍රෝහි. ඡාගයේ ඡාගයේ කියන එක අපි මේ හිතන දන් දීම නෙමෙයි මේක දර්ශනය තුලින් දැක්ම තුලින් ලෝකෙන්න ඉතර වෙන දැක්මකටනේ යන ඕන. අපි කොච්චර ඉතර වුණා කිව්වත් අර කොටසක් අල්ලගෙන. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන ඔන්න සතිපට්ඨානේ වැදගත්කම. ආයනුපස්සනාව තව වඩන්න තියෙනවා නේද? දැන් කයක් අපි අල්ලගන්නවනේ ඔය කොච්චර නෑ කිව්වා. වචනේට දැනුමට සංකල්පේ කියලා හරියන්නේ නෑ කය කියන්නේ. ඒ දැක්ම එන තරමට අපේ ප්‍රඥාව වැඩිලා නැහනේ නේද?
එහෙමයි එහෙමයි අර ડોක්ටර් කිව්වාගේ දන් දෙන්න කියපු ගමන් අපි ප්‍රශ්නේ ඉන්නේ.
අන්න එතකොට දැනෙනවා නේද?
එහෙමයි.
ඔව්. ඒතර ඒ දන් දීම මේ දැක්ම තුල සත්‍ය දැක්ම තුල ප්‍රඥාවේ අප්‍රමාදයේ තුල සිද්ධ වෙන දෙයක් කියලා මෙතන පෙන්නනවානේ. නේද? සත්‍ය ආරක්ෂා කරනවා නම් අපි අපිට අපේ ඇලීම නිසා මේක අපිට දන් දෙන්න බෑ.
බෑ.
කොහොමද මේක දන් දෙන්නේ? ප්‍රඥාවේ යෙදුණා නම් සත්‍ය ආරක්ෂා කරනවා නම් අනේ ඡාගය වැඩෙනවා. හරි.
එහෙමයි අර ධාතු විභංග සූත්‍රයේ එහෙම නේද ડોක්ටර් කියන්නේ දැන් අර කියන්නේ.
ඒක තමයි.
ඔව්.
ධාතු විභංගේ අන්තිම කොටස ඔය කියන්නේ. සතර අදිශේන. එතකොට ඒ ධාතු 6 හරි ස්පර්ශ ආයතන 6 හරි 18 ආකාරයේ හිත හැසිරෙන තැන් ටික හරි ඒවයි අපි ප්‍රඥාවේ අප්‍රමාදී වෙන්නවා. එතකොට සත්‍යමයි රකින්නේ අපිට ඕන විදිහට මේක ගලපලා නැහැ නෑ මේක තියෙනවා අර ටික විතරයි නෑ ඒ වගේ එකකට යන්නේ නෑ. හරි සත්‍යයටමයි මුල් තැන දෙන්නේ. යමක් ලැබුණා නම් නොදන්න කමටම ඥාන කමට
එහෙමයි.
එතකොට ඒකත් එක්ක යනකොට දැන් ඒ ලැබෙන බව අතාරිනවා. ඡාගේ ඇත්ත දැකීම තුල අල්ලගන්න විදිහක් නැති වෙනවා. අල්ලගන්න දෙයක් හිතන්න.
ඔව් රාග ද්වේෂ ඇති වෙන්න විදිහක් නැහැ. එහෙමයි නේද ડોක්ටර්?
රාග ද්වේෂ විතර නෙමෙයි මෝහ.
මෝහ ඇති වෙන්න විදිහක්
මෝහයයි දෙයක් වගේ ලැබෙන්නේ ශරීරයේ කියලා ලැබෙන්නේ මෝහය නිසා.
මෝහය නිසා එමයි. ඒ අනුමදස් හඳුන්වන්නේ ධාතු විභංග සූත්‍රයේ පැහැදිලි කිරීමේදී හොඳට පැහැදිලි කරනවා මේක.
ඒක හරියන වැදගත්. ඒක කොච්චර ලැබුවා මදි.
මදි.
ඔව් ඒක තව තව අහන්න ඉවසීමෙන් අහන්න කියන්නේ අපි හිතන්නේ නැති පැති ඒ කියන්නේ ඉතර වෙන්න අවශ්‍ය ඒ කුසාතික ධම්ම අවබෝධේ වෙනකම්ම අවශ්‍ය ටික තිබුණා නේද?
එහෙමයි.
ඒ අපි හරියට අහන්නේ නැති හින්දායි අවබෝධයෙන් නැත්තේ. ඒක එක්ක විමසන්නේ නැති හින්දායි අවබෝධයෙන්
නැත්තේ. එහෙමයි. ඒක අර ආපහු පාරක් අහනකොට අර ඉස්සෙල්ලා ඇහිච්ච නැතිව ආයි ඇහෙනවා.
ඔව්. ඒක තමයි.
එහෙමයි.
අපට ඒ සම්පූර්ණ ඈතර වීමට අවශ්‍ය මත්තනම එතන ගන්නවා. ඒ කියන්නේ මේ පරියායන් කීපකින් ගන්නකොට අපිට එක පැත්තකින්වත් මේකට අහු වෙන්න බෑ, ඉතුරු වෙන්න බෑ. ධාතු හයෙන් බලාගෙන ගියොත් ඒ හයෙන් එතරෝකට ආයෙ වෙන කිසිම කතාවක් ඉතුරු වෙන්න බෑ.
එහෙම.
ඒ වගේම ස්පර්ශ ආයතන හයෙන් ඒක බලාගෙන ගියොත් ආයෙ කිසිම කතාවක් ඉතුරු වෙන්න බෑ. කොම අතහැරෙනවා ඡාග අටින් ඉස්සද්ද ඡාගයයි රූපසං සංසිඳීම.
දැන් ડોක්ටර් අපි දැන් අපි කියමුකෝ පුද්ගලයෙක් කියන එක ওই ධාතු 6 අයින් කරොත් නිකන් අර දිත්තේ දිත්තේ මත්තන් වගේ තත්ත්වයට එනවා නේද? අපි ධාතු ඒ ධාතු ටික දාලානේ අපි ශරීරය බලන්නේ කාගේ හරි දැන් ශරීරය බලනකොට මේ මේ ධාතු වලින් මේ පඨවි ආපෝ තේජෝ ඒ ටික අයින් කරාම අර නිකන් දැකීමක් විතරක් බව චිත්‍රයක් වගේ එකක් වෙනවා වගේ වෙනවා.
දැනට එහෙම කියන්නකො මම ඔකේ අදහස් කළේ දැකීම කියන අදහස ඉතුරු වෙන්නත් බැරි. මම අර පෙන්නන්න හැදී දැකීමයි ඇසීමයි කියලා වෙන් කරන්නේ දැන් ශරීරය තිබුණත් නේද දැනීම කියන එකට අර්ථයක් තියෙන්නේ.
එහෙම
එකාය ආයතන. ඒ වගේ ඇහැ තිබුණත් නේද දැකීම කියන එකට අර්ථයක්
තියෙන්නේ. එහෙමයි එහෙමයි.
ඉතින් බලන්න ඒව ටික යෙදුම් නැත්තම් දැන් දැකීම විතරයි කියන කතාව එදී.
ඔව් විදෙන්නේ නැහැ.
ඒකත් ඉක්මවා යන දැක්මක්. එකයි එකේ පස්ස ආයතන. ඒත් ඉක්මවා යන. ඕක චක්කු සම්පස්සේද සෝත සම්පස්සේද කියලා වෙන් කරන්න ඉතුරුවක් වෙන්නේ නැහැ. හරියට මේ ඉතර වෙන දර්ශනෙට එනවා. හරි. ඒක ඉතින් අපිට එහෙම කියනවා මිසක් ඒක ප්‍රඥාවේ දර්ශනේ වගේ එකක්. මේ ලෝකයේ කිසිවක්ම කිංච ගන්න බැරි.
අර යං කිංච සමුදය ධම්ම
රබ්බන්තං යන්නේ සියල්ල.
එහෙම සියල්ල එහෙම
සියල්ල නිරෝධ ධම්ම. මොකක් මොකක් අල්ලගෙනද කතා කරන්නේ ඒකවල?
සමුදය සමුදය සම්
අත්ලාවක් නැති වෙනවා.
ඔව්
සබ්බන්තං නිරෝධ ධම්ම. දැන් මොනවා ගැනද කතා කරන්නේ ඒක?
ආ ඉතුරු වෙන්නේ නැහැ.
කතා කළා නම් සකස් කරගෙනමයි කතා කරන්නේ.
එහෙම.
ඒ සකස් වීම අඥාන.
ඒක අර මේ අර අර හරක් අර මේවා කාලා මේ තනකොළ කාලා ඒක වමාරගෙන ආයි කනෝ වගේ ඒ වගේ සිදුවීමක් නේද වෙන්නේ එතකොට අපිට.
අශෘතවත්ය කරන්නේ ඒක.
එහෙමයි එහෙමයි.
අද ඒකට ආසයි. අර්ක කර කර ඉන්න ආසයි දහම කියලා. මේ ආයේ අර ලෝකේ කියලා තේරෙන්නේ.
එහෙමයි. තෙරුවන් සරණයි ડોක්ටර් මේ තව වෙන වෙන විශේෂයකට අදාළව ප්‍රශ්නයක් අහන්නද?
ඔව් අහන්න.
දැන් අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනවා ඉදං දුක්ඛං අරිය සත්‍යංති. ඊට පස්සේ කියනවා තංකෝ පනිදං දුක්ඛං අරිය සංඥං පරිඤ්ඤීයන්ති. ඊගාවට කියනවා තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤන්ති. ඔව් එතන ওই තුනේ පොඩ්ඩක් ඒ තුන මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. අර පළවෙනි එක නම් හිතන්න පුළුවන් මේක දුක.
මේක දුකයි කියන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද? මොනවම හරි මොනවම හරි ස්වභාවය ස්වරූපය කියලා අපිට කතා කරන්න පුළුවන් කියන්නේ මේක. හරි. දිට්ඨිය දිට්ඨම මං කියන කොටත් මං කියන්නේ හරි දිට්ඨිය කියලා කතාවක් තියෙනවා නේද?
එහෙමයි.
එතකොට ඒ කතාව එන එකත් ආයේ මොකක් හරි අල්ලගත්තා. එහෙනම් ඒකත් ඒ දන් දුක්ඛං අරිය සත්‍යං ප්‍රඥාවට පේනවා මේ කතා
කරන්නේ.
ඒක ඒ ඒ බවත් ඒ දුක්ඛාරය සත්‍යයට යටත්.
එහෙනම්
ඒ කියන්නේ මොනවාම හරි
ස්වභාවයක් අහු වෙනවා කියන්නේ නොදන්න කම මතයි කියන නුවණ, අඥාන කම මතයි.
එහෙමයි.
ඒක සංකාර. සබ්බේ සංකාර. කිසිම සංකාරයක් නෙමෙයි මේකට අයිති නොවෙන්නේ. හරි.
එහෙමයි.
මොනවා හරි ස්වභාවයක්, ස්වરૂපයක්, ගතියක් මොනවා කතාවක් යෙදෙනවා නම් ඒකමයි ලෝකය. ඒකමයි දුක. ඒකමයි සත්වභාවය.
එහෙමයි.
හරි. වරාර සමිති සූත්‍රවල එහෙම ප්‍රශ්නවල එන්නේ.
එහෙමයි.
කොපමණකින් ලෝකයේ පැනනවාද? කොපමණකින් සත්වභාවයද? කොපමණකින් කියලා කෙතකින්? කෙතකින් මේක පැනවෙනවද කියලා නේ අහන්න තියෙන්නේ. මේක මොකද්ද කියලා නෙවෙයි.
ඩොක්ටර් සමාවෙන්න උතනදී මේ දැන් මනසට පිළිසරණ සතිය කියලා කියනවානේ ඩොක්ටර්. එතකොට ඩොක්ටර් එතන ඒක මනසට පිළිසරණ සතිය වුණොත්, ඒ කියන්නේ මම කියන්නේ මනසට පිළිසරණ සතිය වුණොත් එතකොට ආයෙත් ඩොක්ටර් ලෝකෙට අහු වෙනා නේ. එහෙම ගන්න බැද්ද ඩොක්ටර්. පොඩක් ඉතින් චුට්ටක් පැහැදිලි කරන්න පොඩක්.
ලෝකෙට අහු වෙලා අන්න ඒක දකින්නවනම් හරි. දැන් මනසට පිළිසරණ සතිය කියලා මම දැනගත්තා කියලා, දහම දැනගත්තා කියලා හිතනවනම් ඒක මුලාවක් විතරයි. ඒ ලෝකෙට අහු වෙලා. ඇයි ලෝකෙට අහු වෙන්නේ? මනස කියන්නේ මොකද්ද කියන එකත් මම දන්නවා. සතිය කියන්නේ මොකද්ද කියන එකත් මම දන්නවා. ඔය දෙක කම්පයා කරලා මනසට පිළිසරණ සතිය ඔන්න දහන දැනගත්තා කියලා දැනගත්තු මම ඉන්නවා. කක්කාය එහෙමයි. මනස කියලා දෙයකුත් ලැබුණා, සතිය කියලා දෙයකුත් ලැබුණා. ලැබුණේ කාටද කියන එක පේන්නේ නැහැ. හරි. දැන් අහුවත් මනස කියන්නේ මොකද්ද කියලා.
ඔව්, ඒතර විස්තරයක් එනවා ඩොක්ටර්. ඔව්.
ඔව්, විස්තරයක් එනවා නම් ඒතර වෙලා නැහැ. ඒතර වෙන දර්ශනයක ඇවිල්ලා නැහැ. දාහ බුදු දහමේ උණුසුමක් ලැබිලා නැහැ කියලා තමයි ඒවට කියන්නේ.
ඔව් ඔව් ඩොක්ටර්, ඒක හරි. ඒතර ඩොක්ටර් සතියේ පිළිසරණ විමුක්තිය කියද්දි ආයෙත් ලෝකෙට අහු වෙනවා ඩොක්ටර්.
මිරිඟු ජලයේ පීනනවා. ඇච්චරයි කියන්න තියෙන්නේ. අපි සතිය දන්නවා, විමුක්තිය දන්නවා කියන්නේ මිරිඟුව දන්නවා, ජලය දන්නවා. දැන් ඉතින් ඔකේ අර්ථය අහු වෙන්නේම නැහැ. ඉතර වීම නෙවෙයි. එහෙනම් තව තව ඉවසීමෙන් දහම අහන්න, අර සත්‍ය රකින්න කෙනෙක් වෙන්න, Tamanට ගැලපෙන එක හරි කියන පැත්තෙන් යන්න එපා. සත්‍ය ආරක්ෂා කරන්න, සත්‍යානු රක්කන. ඒක වෙන්නේ යන්න ප්‍රඥාවේ අප්‍රමාදී වීම. අපි ප්‍රඥාවත් පැත්තක තියලා සත්‍යයත් පැත්තක තියලා අපිට ගැලපෙන එක සත්‍යයි කියන යන තර්ක කරනවා. මේක නියත. නෝකමයි මේ මාර්ගයේ වැහෙන ගති. දහම ඇහෙන්නේ නැති ගති. අපි අපේ අදහස් පැත්තකින් තියලා තව ඉවසීමෙන්, තවත් ඉවසීමෙන් දට කියන දේ අහගෙන ඉන්නවා. නැත්තම් ඇහෙන්නේ නැහැ. අපේ අදහසකට ගලපන්න. ඒකට ඒවට ගලප ගලප ඉඳලා මේ දහම දකින්න බෑ. මනසට පිළිසරණ සතිය ඔන්න දැන් සතිය තියාගෙන මනස දිහා බලා ඉන්නවනම් එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේ. මේ දර්ශනයත් එක්ක ප්‍රඥාවත් එක්ක සිද්ධ වෙන සිද්ධියක්. ප්‍රඥාවට ආහාර දෙන්න අවශ්‍ය දේ තමයි කරන්න ඕන. ප්‍රඥාවෙන් වෙන දේ අපි තේරුම් අරගෙන බලෙන් දා ගන්න හැදුවට එහෙම කරන්නත් බෑ, වෙන්නේ නැහැ. පෙරවන් සරණ.
එතන සර්නායි ડોක්ටර් මේ මාන දිට්ටි ගැන කතා කරනකොට මාන කියලා කියනකොට මේ සංකත ලක්ෂණය තුලත් නැත්නම් පටිසමුප්පන්න භාවය තුලත් මාන කියන ස්වභාවය ගැන වගේ දැනගන්න පුළුවන් නේද මානෙ නොයදෙන විදිය. ඒකට ඒ වගේම දිට්ටි කියන ස්වභාවයත් ඒ තුලම නැති වෙනවා නේද? ඒ වුණාට දිට්ටි කියන එක ඊට වඩා වෙනස් ආකාරයක් ගන්නවද කොහොමද? ඒක තරණ කරලා පැහැදිලි කරලා දෙන්න.
ඒක මන් නිකන් ඔය පොඩි උත්සාහයක් ගත්තොත් දැන් දිට්ඨියක් හින්දා නේද අපිට මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා කියලා ලැබෙන්නේ. ඒකේ ස්වરૂපය. හරි. එතකොට මෙන්න මේ ස්වરૂපය තව එකක් එක්ක සංසන්දනය නේද මානය වෙන්නේ. ඒ ස්වરૂපය තව ස්වરૂපයක් එක්ක සංසන්දනයක් නේද මානය කියනකොට.
සංසන්දනයක් නේද? ඔව් ඇහුන්නේ.
මානය මානය. මනිනෝ
ඔව් මනිනෝ එහෙම
අර දිට්ඨි මාන එකට යෙදෙන්නේ දිට්ඨිය. ඒක හරියට අර අවිද්‍යාවයි තණ්හාවයි ගත්තා වගේ. දැන් අවිද්‍යාවෙන් තියෙන බවක් පෙන්නුම් කරනවා. අර වතුරේ බල්ලා කියලා හිතන්න. විද්‍යාවෙන්නේ තියෙන බව පෙන්නුම් කරන්නේ.
එහෙමයි.
තියෙන බව පෙන්නුම් කිරීමමයි ආපහු ඒක ඇත්ත කියලා අල්ලගන්න.
එහෙමයි.
ඒ අවිද්‍යාවෙන් තියෙන බවක් මවලා දෙනවා තණ්හාවෙන් ඒක ඇත්ත කියලා පිළිගන්නවා ඒ බව පිළිගන්නවා හරි ඉත එකම සිද්ධියේ ඔය රවටීමේ එතකොට දැන් මේ මොනවාම හරි ස්වභාවයක් තියනවා නම් අනිවාර්යෙන් මනිනවා හරි මනීමක් සිද්ධ වෙනවා ඒ කියන්නේ ස්වභාවයක් පිළිගත්තා කියන එකම තමයි තව පැත්තකින් මනිනවා
කියන්නේ.
ඒ ඔය ඔන්න ඔය සිද්ධිය. ඒ සිද්ධිය තමයි අර බටමිටි දෙක හේතු කළා වගේ කියන සිද්ධිය. ඒකේ එක එක කරුණු විස්තර කරන්න පුළුවන්. ඒක මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා කියන එක එක පැති වලින් විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි මේ දර්ශනය තුල ඔය සේරම කඩා වැටෙනවා. ඒ සිද්ධියටම පිහිටන්න බැරි වෙනවා. යන්න වෙන්නේ මේවා තියනකන් ඔහොමයි. මේව නැත්තම් මේව නෙවෙයි. මේ ඇති කල්ලි මේවේ නැත්තම් ඔහොම කතාවක් කියදෙන්නේ නැහැ. අදාළක් නැහැ. ඉමස්මින් සති දං හෝති. ඉමස්මින් අසති දන්න හෝති. ඒ කතාවම අයින් වෙනවා. එතර වෙනවා.
එමයි පැහැදිලි ડોක්ටර් එමයි තිරුවන් සරණයි
සරණට තව තව ඒ ධර්ම දේශනා දැන් මේ ශුන්‍යතාවේ නැත්නම් බුදු කෙනෙක් පෙන්වන අර්ථය මතු කරන දහම් සාකච්ඡා දේශනා ඒ සූත්‍ර තව තවත් අහන්න ඉවසීමෙන් අහන්න. ඒ ඉවසීම කියන එක අපිට අර කියන්න බැරි තරම් ගැඹුරු තැනක්. يعني අපේ අදහස් වලට ගලපන් නැතුව අලුත් දෙයක් අහනවා වගේ, නොදන්න දෙයක් අහනවා වගේ හැමතිස්සම අහන්න පුරුදු වෙන්න. තමන්ගේ ගැළපීම අයින් වුණ දවසට දහම ඇහි. කියන එක තමයි මේක. ඒක ලේසි නෑ. ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තව තව දකින්න ඕන මේ මගේ අදහසකට ගැලපුවා. එතකොට ඒ අර කියන දේ ඇහෙන්නේ නැහැ. ඒ ගුණය වැඩෙනකන් තව තව ඉවසීමෙන් දහම අහන්න තමන් දන්න දේ හරිමයි කියන පැත්තට යනවට වඩා ඒ කියන්නේ සෙවීම නවත්තන්න නෙමෙයි. මේ මොකද්ද? අපි දන්න ටිකක් කියනවා. ඒකමයි හරි අනිත් ඒවා වැරදි කියන තැනට යන්නේ නැතුව තව තව ඉවසීමෙන් අහන්න. අද මේ බුදු කෙනෙක් පෙන්වන්නේ අපි කාටවත් හිතා ගන්න බැරි දර්ශනයක්, ඊතර වෙන දර්ශනයක්. ඒකට අනුගත වෙනකන් අපි තව තව ඉවසීමෙන් දහම අහන්න බලන්න ඕන.
ඊළඟ සැරේ ડોක්ටර් කව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
ඔව් අහන්න.
ඔව් දැන් සුමුතුමා කියවනේ දැන් අර ස්වરૂපයේ කියනකොට අපි මැනීමක් කරනවා කියලා. දැන් අපි ඔය අවීන මානය, ප්‍රිය මානය, සක්ෂි මානය කියලා ඒකත් අපේ ඒ ඔය පරයයන්ි තේරුම් ගත යුතුයි නේද? අපි හැම වෙලෙම එහෙමද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. ඔය
දෙම මැනීමක් තියෙනකොට ඒක වර්ග කරන ක්‍රම තුනක් ඔය.
එහෙමයි.
මේක හොඳද නරකද මැදහත්ද ඒ වගේ මනින ගතියනේ ඔය. අපට මැනීම මැනීම කියන්නේ දෙයක් කියලා පිළිගත් යමක් කියලා පිළිගත්තා. යමක් පිහිටන බව ඒක අනිත්‍යයි කියලා දැක්කේ නැහැ, සංකතයි කියලා දැක්කේ නැහැ, පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කේ නැහැ. මඤ්ඤණාවක් කියන නුවණ යෙදෙන්නේ නැහැ. මඤ්ඤණාවක් කියලා යෙදුනත් ඒකේ ආයේ මම හැංගිලා ඉන්නවා. මඤ්ඤණාවක් බව දැනගන්න මම ආයි මනිනවා. එහෙමවත් දෙන්න බෑ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙනකොට තමයි මානය දුරු වෙන්නේ. මේ දේශනාව අනුව අවිද්‍යාව යම් තැනක දුරු වෙනවා නම් එතකොට තමයි මානය දුරු වෙන්නේ. පහත් වෙනකොට මානය
තියෙනවා. මානය කියන එකේ අදහස මැනීම කියන එකයි. එහෙමද?
ඔව්, සාමාන්‍ය අදහස මැනීම. එතකොට දැන් මාත් එක්ක තමන් එක්ක මනිනවා නම් මට සමානද උසස්ද පහත්ද කියන ගතිනේ
එන්නේ.
එහෙම. ඒ මැනීම එක්කනේ වර්ග කෙරෙන්නේ. ඔව් කියන්න.
සර් එතන 11 ආකාර මානයම ඉක්ම වෙන්න ඕන. 11 ආකාර මැනීම කියලා පෙන්නන තැනත් ඔතෙන්ටම අයිති නිසා.
ඔව්, 11 ආකාරයට සාමාන්‍යයෙන් මැනීම කියලා කියන්නේ නැහැ. අන්ද කියනකොට 11 ආකාරයක පැවැත්තා. එකත් ඉතින් ඔය ඕන පැත්තකින් ඉතින් ගලපන්න පුළුවන්. අර දෙපැත්තකට බෙදෙන එක ද්වේතාව සමහම කේ කියා කියන්නේ ඉතින් මොනවාම හරි කතා කරන්න ලැබෙන බවනි. එකත් එක්ක තමයි සේරම කොඩ නැගි. මානය විස්තර කරන්නේ අර කියපු වචන තුනෙන් තමයි යන්නේ.
ද භාෂිතේ එහෙමයි කියන්නේ අර අර සීය මානේ සදසි මානේ යන්නේ කියයි.
ඔව්. ඒ අර හොඳයිද නරකයිද මැදහත් නැත්නම් උසස්ද පහත්ද සමානද? ඒක ඉතින් ඒක මොකද්ද කියලා ඒක නැති කරන්න යන එක නෙමෙයි. මේ දැක්ම තුළ, දර්ශනය තුළ, මාර්ග කෘත්‍ය තුළ ඔවයින් එතර වෙනවා. අපි හුඟක් වෙලාවට ඒ වචනය අල්ලගෙන ඒක නැති කරන්න යනවානේ. එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. දර්ශනේ පිරිසිදු වෙනකොට, මාර්ග කෘත්‍ය වෙනකොට ඔයින් එතර වෙනවා අපි හිතන්නේ. හොඳයි. නිර්වාණ සරණයි නා අපි අදට අවසන් කරමු. ඉතින් මදිනාටම දහම් සාකච්ඡාවෙන් අපි යම් කිසි කුසලයක් වැඩි දියුණු කරගත්තා නම් ඒ පින් අනුමෝදන් කරමු. මේකින් කැමැති දෙවිදිකන් වහන්සේලා ඉන්නා නම් ඒ පින් අනුමෝදන් වෙන්න. සතුටටපත් වෙන්න දිවේ ඉසුරු වැඩි දියුණු කරගන්න. ඒ සතුටටපත් වෙන දෙවිදිකන් වහන්සේලා පවත්පත් අනිත් සෑම පෞල්වල සමවත් ආරක්ෂා කරන්න මෙලොව වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් උපහාපල උපද්‍රවයක් ලෙඩ දුකක් තොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රවාදී මේ කියන අපි කිසියම් කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සෑමගෙන් අපස ආරක්ෂා කරන්න කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එහෙම දෙනාටම තව තවත් දහම හොයන්න, කල්යාණ මිත්‍රය සිදු කරන්න මේ ජීවිතේම දහමෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
සූපක්‍රම නැති